හොඳයි හැම දිනකටම තිරුවන් සරණයි. අදත් 2014 ඔක්තෝබර 12 වෙනිදා සවන්ද සිසිලස ජාත්‍යන්තර දහම් සේවාවෙන් මේ කරන සාකච්ඡාව ආරම්භ කිරීමටයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. අදත් පුරුදු පරිදි අපිට ලංකාවේ සිට සහභාගී වෙනවා ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා. ඉතින් අපි පසුගිය සති කීපයක් තුලම සාකච්ඡා කළ සලායතන පිළිබඳව එතුමා සමග. ඉතින් අපි කැමති මේ සාකච්ඡාව ඉතාමත්ම හැමෝගේම දායකත්වය මත කරගෙන යන්න. ඒ කියන්නේ හැමෝගේම අදහස් අපි මෙතන ඉන්න හැමෝම දන්නවා, සලායතන පිළිබඳවත් දන්නවා. ඒ වගේ මේ යම් ප්‍රතිපදාවන් වඩන කල්යාණ මිත්‍රයන් පිරිසක් අපිට ඉන්නේ. ඒ නිසා මේක දේශනයකට වඩා බොහොම සුහදව සංවාදයක්, එහෙමත් නැත්නම් දැනුම බෙදා ගැනීමක් හැටියට ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන්ද මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන හැමෝටම සාකච්ඡාවට එකතු වෙන විට ඒ මානසිකත්වයෙන් ඒ විදිහට එකතු වෙන්න. ඒ වගේම මම රවි කොග්ගල්ගේ මහත්මයාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට යම් කිසි විදිහක ආරම්භයක් ලබා දීලා ඊට පස්සේ අපි සාකච්ඡාව තුලින් නැවත එක්වෙමු කියලා. රවි කොග්ගල්ගේ මහත්මයා, ඔබට පුළුවන් එහෙනම් සාකච්ඡාව ආරම්භ කරන්න. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ අපි පහුගිය සාකච්ඡාවලදී කතා කරන්න උත්සාහ කළේ මේ විශේෂයෙන් ආයතන හය ගැන, සලායතන. ඉතින් මම හිතන්නේ හැමෝම දන්නවා මේ අපි අරමුණු ගන්න ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. එතකොට මේ ආයතනයක් ගැන කතා කරද්දී මේකේ දෙපැත්තක් තියෙනවා, අජ්ජත්ත බහිද්ද කියලා. එතකොට අජ්ජත්ත ආයතන කියන ඒවා තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒවට අරමුණු වෙන දේවල් වලට කියනවා බාහිර ආයතන කියලා. ඇසට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගන්ධ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, එහෙම නැත්නම් පොට්ටබ්බ කියනවා, මනසට නම් ධම්ම. එතකොට මේ යුගල වශයෙන් තමයි මේ ආයතනයක් ගැන කතා කරන්නේ ඇත්තටම. දැන් අපිට ඇහක් ගැන කතා කරන්න බෑ රූප වලින් තොරව. කන ගැන කතා කරන්න බෑ ශබ්ද වලින් තොරව. ඒ නිසා තමයි මේ ආයතන කියනකොට මේ දෙකම යුගලයක් වශයෙන් යෙදෙනවා. ඒ කියන්නේ එක මොහොතේ යෙදෙනවා. ඉතින් මේ ආයතන ගැන විශේෂයෙන් ඇයි අපි හොයන්න ඕන මේක සඳහන් වෙන සූත්‍ර කීපයක් අපි යොදාගත්තා. ඒකේ මූලික වශයෙන් මහා සලායතනික සූත්‍රය, මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන කොටසේ තියෙන මහා සලායතනික සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමාන්‍ය කෙනාගේ පෘථග්ජන කෙනා කොහොමද ඊළඟට ලෝකෝත්තර මාර්ගයේ වඩන, නැත්නම් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන කෙනාගේ කොහොමද යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ මුලින්ම චක්කුම් විස්තරේ අජානං අපස්සං යථා භූතං කියලා. එහෙනම් එකක් කියනවා අජානං අපස්සං යථා භූත. යථා භූත කියන්නේ ඇත්ත ඇති ස්වභාවය. එහෙනම් අජානං අපස්සං. දන්නේත් නැහැ, දැකලත් නැහැ. ඇත්ත ඇති හැටි මොනවා ගැනද? චක්කුම්. ඒ කියන්නේ ඇස පිළිබඳව චක්කුම් වික්‍රවේ අජානං අපස්සං යථා භූතං. ඊළඟට රූපේ අජානං අපස්සං යථා භූතං. රූපය ගැන ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, දැකලත් නැහැ. අජානං අපස්සං යථා භූතං. ඒ වගේ චක්කු විඥාණය ගැන අජානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. ඊළඟට ඒ නිසා යම් වේදනාවක් හටගනීද, වේදනා ජාති තුනක් තියෙනවා කියලා අපි සඳහන් කළා, සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. තම්පි අජානං අපස්සං යථා භූතං. ඒකෙත් අජානං අපස්සං යථා භූතං. එතකොට නොයේ ජාති පහ ගැන, يعني අපි ඇස කියන ආයතනය ගත්තොත් ඇස, රූපය, චක්කු විඥාණය, පස්සය, ඒ පස්සය නිසා හටගන්න වේදනාව කියන ජාති පහ ගැන අජානං අපස්සං යථා භූතං. එහෙම කෙනාගේ ප්‍රතිඵලය තමයි ඒවා ඒගොල්ලෝ ඒවා ගැන සතුටු වෙනවා, සාරජ්‍යති කියන එක. එතකොට ඒ සතුටු වෙනකොට සිද්ධ වෙන කාරණා ටිකක් තියෙනවා. තස්ස සාරත්ස්ස සංයුත්ත්ස්ස සම්මූලහස්ස ආස්සාදානුපස්සිනෝ ඉහෙරති. ඒවයි ඇලෙනවා, බැඳෙනවා, සිහිමුලා වෙනවා. සම්මූලහස්ස ඒකේ ප්‍රතිඵලය තමයි ආස්සාදානුපස්සිනෝ විහෙරතු. يعني ආස්වාදයේ විඳින්මින් ජීවත් වෙනවා. එතකොට සිද්ධ වෙන ප්‍රතිඵලය ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. නැතනත පංච උපාදානස්කන්ධ රස කරනවා. දැන් අපි අහලා තියෙනවා පංච උපාදානස්කන්ධ කියනකොට ඒක තව විදිහකට බුද්ධ දේශනාවල තියෙනවා. ඒක තමයි දුක කියන එක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේවා පිළිබඳව අජානං අපස්සං යථාභූතං තත්වය කියන්නේ දුක රැස් කරමින් ඉන්නවා. තව විදිහකට කිව්වොත් සසරේ යනවා. එතන තවත් පැත්තකින් ලෝකය කියන එකත් දුක මත පිහිටලා තියෙනවා කියන එකත් අතනින්ම පැහැදිලි කරන්න පුළුවන්, මේ සලායතන ලෝකය කියන එක. එතකොට මේ ඒ සූත්‍රයේම ඊළඟ කොටසට යනකොට ඔකේ අජානං අපස්සං යථාභූතං වෙනුවට යෙදෙනවා ඥානං පස්සං යථාභූතං. ඒ කියන්නේ චක්කුම් භික්කවේ ඥානං පස්සං යථාභූතං. රූපේ ඥානං පස්සං යථාභූතං චක්කු විඥානං ඥානං පස්සං යථාභූතං. ඒ ආකාරයට. එහෙම වුණහන් වෙන්නේ මේවා ගැන න සාරජ්‍යති. සතුටු වෙන්නේ නැහැ. එහෙම වෙනකොට තස්ස අසාරත්ස්ස අසංයුක්තස්ස අසම්මූලස්ස ආදීනමානුපස්සිනෝ විහෙරති. ඉස්සෙල්ලා කිව්වේ සාරත්ස්ස සංයුක්තස්ස සම්මූලස්ස ආස්සාදානුපස්සිනෝ විහෙරති. දැන් කියන්නේ ඒකේ අනිත් පැත්ත විරුද්ධාර්ථය. අසාරත්ස්ස අසංයුක්තස්ස අසම්මූලස්ස ආදීනමානුපස්සිනෝ විහෙරති. ඒ කියන්නේ සතුටු වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එතකොට ඒව ගැන ආදීනමානුපස්සී විහෙරති. එතකොට ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡන්ති. ඉස්සෙල්ලා කිව්වේ උපචයං කියන්නේ රස කරනවා, දැන් රස කරන්නේ නැහැ. අපචයං ගච්ඡන්ති. ඒවයි ප්‍රතිඵලයක් විදිහට තණ්හාව වැඩෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා එකේදී ආස්වාදානුපස්සී විහෙරති වෙනකොට තණ්හා පවද්දති. තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනකොට කායික දර්ථ බව, චේතසික දර්ථ බව ඒ තත්ත්වෙටපත් වෙනවා. ඒ කියන්නේ ඒක සාචස් තණ්හා පවද්දති, තස්ස කායිකාපි දර්ථං පවද්දಂತಿ, චේතසිකාපි දර්ථා පවද්දಂತಿ. ඊළඟට කායිකාපි සංතාපා පවද්දಂತಿ, සංතාපයටපත් වෙනවා. චේතසිකාපි සංතාපා පවද්දಂತಿ. කායිකාපි පරිලාහ පවද්දಂತಿ, චේතසිකාපි පරිලාහ පවද්දಂತಿ. ඒ කියන්නේ දැවෙනවා වගේ පරිලාහ. ඊළඟට සෝ ඒකේ ප්‍රතිඵලය තමයි සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසන්නේති. ඒ කියන්නේ කායික වශයෙන් උත් දුකටපත් වෙනවා, චේතසික වශයෙන් උත් දුකටපත් වෙනවා. පටිසංවේදේති. ඒ එහෙම වෙන්නේ අජානං අපස්සං යථාභූතං ස්වභාවේ. මොනවා ගැනද මේ සලායතන ගැන? සලායතන කියනකොට එක ආයතනයක ಜಾති පහක් තියෙනවා. ඇහැ රූපය, චක්කු විඤ්ඤාණය, චක්කු සංපස්සය, ඒ නිසා හටගන්න වේදනා. ඒගොල්ලේ කන, ශබ්දය, සෝත විඤ්ඤාණය, ඒ සෝත සංපස්සය, ඒ නිසා හටගන්න වේදනාව. ඒකට වගෙන අජානං අපස්සං යථා භූතං. ඇත්තෙහි හැටි දන්නේ නැහැ, දකින්නෙත් නැති වෙනවා. දැන් ඒ ඥානං පස්සං යථා භූතං වෙනකොට ඔය විදිහටම අර ප්‍රතිඵල ටිකේ අනිත් පැත්තෙන් ගිහිල්ලා සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසන්නේති. ඒ කියන්නේ කායිකාපි දරතා පහියන්ති, චේතසිකාපි දරතා පහියන්ති. කායිකාපි සන්තාපා පහියන්ති, චේතසිකාපි සන්තාපා පහියන්ති. කායිකාපි පරිලාහා පහියන්ති, චේතසිකාපි පරිලාහ පහියන්ති, සෝ කාය සුකම්පි චේතෝ සුකම්පි පටිසංවේදීති. එතකොට ඒ සූත්‍රේ කොටසක්. දැන් එහෙම වෙන කෙනාගේ ඊළඟට කියනවා අන්න සාස්ස හෝති සම්මා දිට්ඨි. එයාගේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ වගේම සාස්ස හෝති සම්මා සංකප්පෝ වායාමෝ සති සමාධි. සාස්ස හෝති සම්මා සමාධි. මෙතන තව විශේෂයක් තියෙනවා. එතන අර අරිෂ්ඨාංගික මාර්ගයේ අංග පහක්ේ විදිහට කියලා ඉතුරු ටික කියනවා. කුබ්බේවකෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති. එහෙම සඳහනකුත් තියෙනවා. ඒ කියන්නේ කාය කම්ම වචී කම්ම ආජීවේ සුපරිසිද්ධෝ හෝති. ඒ කියන්නේ සීලයත් පිරිසිදු වෙනවා කියන එක වෙන ආකාරකින් කියනවා. ඒ විදිහට එවමස්සයන් අරියවට්ටංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. තස්ස එවං ඉමං අරියං අට්ටංගිකම් මග්ගං භාවේතු. විදිහට ඒ අරිෂ්ඨාංගික මාර්ගයේ භාවිතා වෙනකොට චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. චත්තාරෝපි සම්මප්පදාන භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. ඒ කියන්නේ සතර සතිපට්ඨානය වැඩෙනවා, පරිපූර්ණ වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වැඩෙනවා. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. සතර ඉද්ධිපාද. පංචපි ඉන්ද්‍රියානි භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය. පංචපි බලානි භාවනා පාරිපූර්ණින් ගච්ඡanti. పంచ బల సప్తపి బొజ్జంగ భావన పరిపూర్ణం గచ్ఛంతి సప్త బొజ్జంగ వెడెన ఈ విధిట ఏ సప్తిస్ బోధిపాక్షిక ధర్మ వెడెన ఇలంగట ఏక తవ దిగట యన చతురారి సత్య అవబోధ వెనవా කියන එකත් සඳහන් වෙනවා. ඒ ඒකට මූලික කරුණ වෙන්නේ මේ ආයතන ගැන ඥානං පස්සං යථාභූතං කියන එක. ඉතින් ওই ටික තමයි අපි මොකක්ද මේ ඥානං පස්සං යථාභූතං කියන එක ලෝකෝත්තර දැක්මේදී අපි දැනට දන්න මට්ටමද මේ ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥාණය ගැන, චක්කු සම්පස්සය ගැන, ඒ නිසා හටගන්න වේදනාව ගැන. ඒකට ඒකෙදී ධර්මයට අනුව මේවා මම විශේෂ කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මේවා හැම එකක්ම එක පැත්තකින් සංකත ධර්ම, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු. එමත් නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්මතා. ඒවයි ලක්ෂණ තියෙනවා. මේවා පෙර නොතිබීම හටගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ලක්ෂණ ටික. ඒකෙන් අපිට සාමාන්‍ය කෙනෙකුට මේක දකින්න පහසුයි විඥානයේ වගේ එකක. පොඩ්ඩක් නුවණින් බලනකොට චක්කු විඥානය කියන එක පෙර නොතිබීම හටගත්තා, ඒ කෘත්‍යයෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක පැහැදිලි. හැබැයි අපට අපහැදිලි ටිකක් තමයි ඇස කියන එක පෙර නොතිබීම හටගත්තද ඉතුරු නැතුව නිරුද්ධ වුණාද, රූපය කියන එක පෙර නොතිබීම හටගත්තද ඉතුරු නැතුව නිරුද්ධ වුණාද. ඒව ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒකත් එහෙමම වෙන්න ඕන කියන එක. ඊළඟට මේ ලෝකය සකස් වෙලා තියෙන්නේ ඔය ආයතන හයෙන් අද්දකින බාහිර ආයතන. ඒ කියන්නේ මේ අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවාට අදාළව තමයි අපි දැනට ලෝකයක් දන්නවා නම් දැනගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල කියලා තියෙනවා, විශේෂයෙන් රෝහිතස්ස සූත්‍රයේදී එහෙම මේ ලෝකය බාහිරෙන් ගිහිල්ලා දකින්න බෑ. මේ ලෝකය පණවන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලින්. ලෝකය, ලෝක සමුදය, නිරෝධය, මාර්ගය හතරම පණවන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් කියන එක. ඒකට ඒකටත් පැහැදිලි කිරීමක් වෙනවා. මේ ආයතන හය නිසාමයි ලෝකයක් හටගන්නේ. අපි දැනට ලෝකයක් ගැන දන්නවනම් ඒ දැනගෙන තියෙන්නේ මේ ආයතන හය හරහාමයි. මේ ආයතන හයෙන් බාහිරව එහෙම දැනගන්න විදිහක් නැහැ කියන එක. ඉතින් මේ වගේ කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. තවත් ඔකට සම්බන්ධව එක එක ඒවා සාකච්ඡා කළා. මේවයි ඉතින් මම හිතන්නේ කාට හරි වෙනත් අදහස් තියනවා නම් නැත්නම් ගැටලු තියනවා නම් ඉදිරිපත් කළොත් අපිට මේ සාකච්ඡාවට යොදා ගන්න පුළුවන් කියලා.
ඔබ බොහොම පිං ඔග්ගගේ මහත්මයා. එහෙමනම් අපිට පුළුවන් අද සාකච්ඡාවට එකතු වෙන්න. මම ඇත්තටම මුලින්ම යොමු වෙන්නම් බ්‍රුනෝ මහත්මයාට පුළුවන් ද අපිට සමග එකතු වෙන්න අදහස් වලින්? බ්‍රුනෝ මහත්මයා.
තෙරුවන් සරණ සියලු දෙනාටම. මම කලින් සුමානවල වැඩි සහභාගී වුණ නැති හින්දා ඒ විතරම ලොකු විස්තරයක් දන්නේ නැහැ. මම මේ දැන් අහතු කරුණුත් එක්ක මට චූටි ප්‍රශ්නයක් මතුණා. දැන් ඔය නාම රූප ඇති වෙලා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කිව්වා. ඒක සංස්කාරත් එක්ක කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියන කතා කරාද දන්නේ නැහැ. අපි සංස්කාර නිසා මේක වෙනවා වගේ ඒ සංස්කාරත් එක්ක කොහොමද මේ ගලප ගන්න කියන එක කොහොමද පොඩ්ඩක් මහත්මයා තේරුම් ගන්න කියන එක ඒ පැත්ත පොඩ්ඩක් අපි කතා කරාද දන්නේ නැහැ. කලින් තේරුම් ගන්න.
හොඳයි. අපි සංස්කාර කියනකොට අපිට නාම රූප පැත්තෙන් ගත්තොත් පංච උපාදාන ස්කන්ධේ පැත්තෙන් සඳහන් වෙනවා. يعني රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට සංකාර සඳහන් වෙනවා. ඊළඟට තව පැත්තකින් පටිච්ච සමුප්පාදේ මූලික වෙනවා අවිජ්ජා පත්‍ය සංකාරා කියලා. එතනත් සංකාර ගැන සඳහන් වෙනවා. ඉතින් මේ දෙකම මේ සංකාර කියන එක මූලික වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේවා චේතනා මුල් වෙලා සිද්ධ වෙන දේවල්. يعني චේතනාවමයි සංකාරයක් බවට පත් වෙන්නේ. එතකොට ඒක හටගන්න අවශ්‍ය දේවල් ටික යෙදෙන හැටි මේ ආයතන උදව් කරගෙන, සලායතන උදව් කරගෙන එතන තේරුම් ගන්න කොටසක් තියෙනවා. දැන් නාම රූප කියලා සඳහන් වුණා හින්දා ඒ නාම රූප විදිහට බෙදන්නේ රූප කියන එක පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ විදිහට වෙනම තියෙනවා. ඉතුරු කොටස් ටික වේදනා සංඥා චේතනා නැත්නම් සංඛාර කියන තුන නාම කොටසට දානවා. ඩාට නාම රූප විඥාන කියන එක වෙනම. ඒ කියන්නේ විඥානය කියන එකෙන් අදහස් වෙන්නේ දැනුවත් වෙන ස්වභාවය. අන්සිත කියලා සමහර තැන්වලදී ගන්නවා. ඒකට විඥාණයට විඥාණය හටගන්න හේතුවක් විදිහට නාම රූප. يعني නාම රූප පත්‍ය විඥානං කියලා තියදෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා තියදෙනවා. නැත්නම් හැමෝම අහලා ඇති අර බටමිටි දෙකේ උපමාව. එකකට එකක් අන්‍යෝන්‍ය වශයෙන් උදව් වෙන ස්වභාවයක් තියෙනවා. එකෙන් තේරුම් ගන්න තව කරුණක් තමයි එකක් නැතුව අනෙකට පිටින්න බෑ. ඒ දෙකම යෙදෙන්නේ එකම මොහොතේ කියන එක. ඒ කියන්නේ අපිට විඥානයක් නැතුව නාම රූප ගැන කතා කරන්නත් බෑ. නාම රූප නැතුව විඥානයක් ගැන කතා කරන්නත් බෑ. මේ දෙක එක මොහොතේ යෙදෙන ධර්මතා දෙකක්. ඊළඟට මෙතන දැන් සංඛාර සිදුවෙන එක චේතනා ගොඩක්මයි. කියන්නේ සංස්කාර. එතකොට මේ චේතනාවල අවිද්‍යාව යෙදුනහම එතන අපිට තේරෙනවා අපි මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම, යථාභූත ස්වභාවය නොදන්නකම. ඒ විදිහට කිව්වොත් මේ චතුරාර්ය සත්‍යයේ අවබෝධයේ අඩුකමමයි. මේ යථාභූත ස්වභාවය නැත්තම් පවතින යථාර්ථය නොදන්න කම. ඒ නොදන්නා කමින් යම්කිසි සිතක් සකස් කරනවද, අපේ අදහසක් එනවද, මේ චේතනාවලින් සිද්ධ වෙනවා අපි මුලාවෙන් හදන අදහස් ගොඩකට එනවා. ඒ තමයි සංඛාර විදිහට එන්නේ. ඔක දැන් අපි වචන ගොඩට වඩා ප්‍රායෝගික පැත්තෙන් ගත්තොත් අපි උපමා කීපයක් යොදා ගත්තා. එකක් තමයි අර වතුරට එබෙන බල්ලෙක්ගේ කතාව. ඒකට අපි දන්නවා බල්ලෙක් වතුරට එබෙනකොට ඌට පේන්නේ වතුරේ වැටෙන ඡායා මාත්‍රයක් විතරයි. ඒ වුණාට ඒක දකිනකොටම බල්ලා යනවා අදහසකට අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒක පැහැදිලිවම පේනවා ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒ කියන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි. බල්ලා තුලම ඇති වුණ චේතනාවක්. ඒ අදහස් ගොඩක්. තව බල්ලෙක් ඉන්නවා කියන එක. හැබැයි ඒක දැඩිව විශ්වාස කරනකොට ඒ බල්ලාගේ මානසිකත්වයට තව බල්ලෙක් ඉන්නවා කියලාමයි හිතෙන්නේ. එතකොට ඒක පේනවා ඇති ඒක ඒ චේතනාවලින් කරපු සංස්කරණයක්. ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් හැදුවා. හැදුනේ මේ සිත තුල. එතකොට ඒක චේතනා ගොඩක් විතරයි. ඒ වුණාට ඒ වතුරට ඉබෙන බල්ලට ඒ ගැන අදහසක් නැහැ. ඒක තේරුම් ගන්න තරම් ප්‍රඥාව දිනු වෙලා නැහැ. ඒ නිසා ඌ විශ්වාස කරන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලාමයි. ඒ කියන්නේ මොන වයින් හරි හැදුන පණ තියෙන බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මෙතෙන්දී අපිට අර ඒ සලායතනේ කොහොමද අජානං අපස්සං යථා භූතං උනේ? දැන් මෙතන ඇහැ කියන එකමයි එතන යෙදෙන්නේ. ඒකට ඇහැට රූපයක් දැర్శණය වෙනවා. ඒ නිසා හැදෙන සිත් පරම්පරාවක් අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒකට මුලින්ම හටගන්නවා මෙතන චක්කු විඥාන මට්ටම. ඒකට චක්කු විඥාන මට්ටම කියනකොට තේරුම් ගන්න ඕන ඇහැ නිසා සකස් කරලා දෙන යම්කිසි රූප සටහනක්, සටහන් මාත්‍රයක්. ඒකට අපි ප්‍රසාද රූපය කියලා කියනවා. ඇස සකස් කරලා දෙන චක්කු ප්‍රසාද රූපය. ඒ ප්‍රසාද රූපය තමයි චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. ඒකට චක්කු විඥාණයට හැකියාවක් නැහැ එළියේ තියෙන රූපේ බලන්න. චක්කු විඥාණයට හැකියාව තියෙන්නේ ඇහැ සකස් කරලා දෙන ඒ චක්කු ප්‍රසාද රූපය දැකීම විතරයි. ඒ ස්වභාවය පෙනීම මාත්‍රයක්. ඒ පෙනීම මාත්‍රය කියන එක ඒ බල්ලට පෙනීම මාත්‍රේ එකමයි. අපේ ඇහෙන් සිද්ධ වෙන්නේ යම් කිසි දෙයක් දැක්කොත් පෙනීමේ සිද්ධිය කියන සිදුවීම. ඒක ඇත්තටම වරදක් නැහැ. වරදක් නැහැ කියන්නේ ඒක ඒ විදිහට වෙන්න හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දා සිදුවෙන සිදුවීමක්. ඒකේ කෙලෙස් යෙදිලා නැහැ. කර්ම යෙදිලා නැහැ. ඒ කියන්නේ අලුතෙන් කර්ම සකස් වීමක් එතන නැහැ. ප්‍රසාද රූපය විඥාණයෙන් දකින ස්වභාවය. හැබැයි මෙතන ඒ දේ දැකලා මේ බල්ලා හිතන ස්වභාවය එහෙම නැත්නම් බල්ලා දැනගන්න ස්වභාවයට එනකොට මෙතෙන්ට එහාට ගිය දෙයක් ඔහුගේ හිත ඇතුලෙන් සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් බල්ලෙක් එළියේ ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියන එක. දැන් මේ මට්ටමට යනකොට පේනවා ඇති එතන ඇත්ත ඇති හැටි නොදන්නකම එහෙම නැත්නම් අවිද්‍යාව අනිවාර්යෙන් යෙදිලා. ඊළඟට අවිද්‍යාව නිසා වුණ මුලාවක් තියෙනවා. ඒ මුලාව නිසා තමයි අර එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්න නිසාමයි මෙතන සිදුවෙන ක්‍රියාවලිය ගැන යථාභූත ඥානයක් නැති නිසාමයි ඌ හිතන්නේ අන්න තව බල්ලෙක් බාහිරේ ඉන්නවා. දැන් එහෙම ඒ සංස්කාරය ඒක වෙනකොට ඒකෙන් දිගින් දිගට යෑමකුත් තියනවා. දැන් ඊළඟට ඒ පිළිබඳව ඒක හඳුනා ගන්නවා. මේ කියන්නේ මුලින්ම බාහිර දෙයක් තියෙනවා කියන මට්ටම තමයි මුලින්ම මේ ඇහැට පේන එකට අදාළව මෙහෙම පේන්නේ බාහිර දෙයක් තියෙන හින්දා. ඒ දෙයක් පැනවීම තුලම මුලාවන් ගොඩක් වෙනවා. එකක් තමයි මේ පේන ස්වභාවයට අදාළ යම්කිසි දෙයක් එළියේ තියෙනවා. ඊළඟට තමයි ඒ දේ අපි තව තව විස්තර දාලා අඳුරගන්නේ. දැන් මුලින්ම අර බල්ලාගේ රූපයට අදාළ යම්කිසි රූපයක් එළියේ තියෙනවා. ඊළඟට ඒක මේ විදිහේ මේකට කියන්නේ බල්ලෙක් මේකට පණ තියනවා ඔය වගේ විස්තර දානවා. ඒවා දාන්න තව ඉතින් එයාගේ පෙර අත්දැකීම් ටිකක් උදව් වෙනවා. ඒ කියන්නේ පෙර සුරු කරපු දේවල් එහෙම නැත්නම් ආශ්‍රව කෙලස් ආදිය යෙදিলা තමයි අරක තව තව වැඩි දියුණු කරගන්නේ. ඒකට ලෝකෙට අයිති රූපයක් හදා ගන්නවා. එතකොට ඒ රූපය මුලාවෙන් හදාගත්තු රූපයක්. එතකොට ඒකේ ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. දැන් මේ බල්ලා සමහර විට තරහ ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් යාළු කරගන්න වල් ගෙවනන්න පුළුවන්. ඒ කියන්නේ ඇලීම පැත්තට යන්නත් පුළුවන්, ගැටීම පැත්තට යන්නත් පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඒවා කර්ම මට්ටමට ගිහිල්ලා. ඔක අපි අර අභිධර්ම පැත්තෙන් කිව්වොත් අර චිත්ත වීතියේදී ජවන් මට්ටමට ගිහිල්ලා. ඊට කලින් චක්කු විඥාන මට්ටමේ දකින දැනගැනීමේදී ඒක කිසිම වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ අලුතෙන් කර්ම සකස් වීමක් නැහැ. ඒක ඒක සඳහන් වෙනවා පෙර කර්මයක විපාක මට්ටමක් විතරයි කියලා. ඒකට විපාකයට ආයි අලුතෙන් විපාකයක් දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අලුතෙන් කර්මයක් සකස් වෙනවා. එතකොට අර ඒ පෙනීම මාත්‍රය කියන එකේ වරදක් නැහැ. පෙනීම මාත්‍රය වරදවා ගන්න අපේ තියෙන අවිද්‍යාව නිසා ඇති කරන චේතනා ගොඩක් තමයි මේ සංස්කාර බවට පත් වෙන්නේ. එතකොට ඒක අපි සිංහලෙන් සංස්කරණය කරනවා කියලා වගේ කියන්නත් පුළුවන්. එඩිට් කරනවා වගේ. يعني අපේ අදහස් ටික ඔකට දානවා. එතකොට ඉන්නේ ඔන්න Tamanta ආවේනික වූ ලෝකයක්. එහෙනම් තමයි මේ එක එක්කෙනා එක එක ලෝක සකස් කරගන්නවා කියන අදහස. එතන ගන්න පුළුවන්. එතකොට මේ මම හිතන්නේ සංඛාර ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කළේ ඒක
බොහොම පින් මහත්මයා මම අහුවෙත් ඒක නෙමෙයි මට ඔක අසලායතන ගැන අධ්‍යයනය කරනකොට මට හිතුණ දේ තමයි මේ මගේ මේකක් කියන්නේ සමහර තමයි මෙතන ඉන්න කල්යනා මිත්‍රොත් එකත් මට කැමති ඒගොල්ලන්ගේ අදහස් දැනගන්න අනිත් අයගේ දැන් මට තේරෙනවා මේ සලායතන කියනකොට ඒකේ සමහර කොටස් රූපස්කන්ධේ තියෙනවා කියලා සමහර කොටස් තියෙනවා විඤ්ඤාණස්කන්ධේ කියන එක. ඒකට අපි දැන් මම දැන් දැක්කොත් එහෙනම් අපි ඉස්සර හිතාගෙන තියා මම රූපයක් බලනවා කියන අදහසෙන් බලපුවම එතකොට අර විඤ්ඤාණ ස්කන්ධය අහුවෙන්නේ නැහැ කියලා වගේ තේරෙනවා. පස්සේ ටිකක් ගැඹුරු බලනකොට තේරුණා මේක රූපය කියන එක තමයි බාහිර රූපය චක්කු විඤ්ඤාණය හැදෙන හැටි බලත් චක්කු විඤ්ඤාණය හැදුනත් ඒ චක්කු විඤ්ඤාණයත් ඊට පස්සේ අපි ආයේ මනෝ ආයතනයෙන් ඒක මම දැක්කා කියන එක ගන්නවා මනෝ ආයතනයේ අඳුරගත්තයි කියන එකට යන්නේ නැතුව. එතනදිත් අර අත්වාද උපාදානයකට වගේ අපි ඒ සක්කාය දිට්ඨිය හදා ගන්නවා වගේ එකක් තේරෙනවා. ඒකට සලායතනය බලනකොට ඇයි මේ නාම රූප ඇති වෙන්නේ? ඒ කියන්නේ ඇයි මේ රූපය මට පේන්නේ කියලා බැලුවොත් ඒක හේතුවක් මට පේන්නේ නැති හින්දා මම හිතුවා මේක කර්ණ සංස්කාරයක් නිසා මේ රූපය ඇති වෙනවා. චක්කු විඥානයත් චක්කු ප්‍රසාදයත් ඒ රූපයත් ඒ සංස්කාර නිසාම ඇති වෙනවා. ඒකට අදාළව වර්තමානයේදී චක්කු විඥානයක් ඇති වෙනවා කියලා තේමත් ඒකත් වර්තමාන චක්කු විඥානයත් ඒකත් සංස්කාරයේ කර්ම සංස්කාරයන් නිසා ඇති වෙනවා වගේ එකක් තේරෙනවා. එතකොට මේ තුනම පරණ සංස්කාර නිසා සංස්කාර ස්කන්ධය නිසා ඇති වෙන මේකක් නිසා මගේ කිසිම මේ දායකත්වයක් නැහැ. ඒක ඒවා ඇති වෙනවා සංස්කාර නිසායි කියන එක. ඒක අඳුරගත්තත් ඒක මම දැනගත්තයි කියලාත් ගන්නද ඒකත් වර්තමාන මනෝ ආයතනයෙන් ඇති කරන මේ මනෝ විඥානයක් වගේ තමයි තේරුනේ. එතකොට මේක අර පංචස්කන්ධයේම ක්‍රියාකාරීත්වයක් පේනවා මිස අඳුර ගන්න කෙනෙකුත් නෑ වගේ තමයි තේරෙන්නේ. එහෙම අඳුරගත්තත් ඒ අඳුරගන්නේ තේ මනෝ විඥාණයෙන්. ඒ කියන්නේ එතකොටත් ඒ අර මේ මම දැනගත්තයි කියලා ගන්න බැරි වෙනවා. එතකොට මේ පරණ සංස්කාර නිසා ආයෙ අලුත් සංස්කාර හැදෙනවා වගේ එකක් තමයි තේරෙන්නේ. ඒක කන්ටිනියුෂන් එකක් යනවා වගේ තමයි තේරෙන්නේ. එහෙම තමයි මට තේරුනේ. ඉතින් අනිත් අයගේත් අදහස් දැනගන්න කැමති අර බාහිර රූපේ වුණත් ඇයි ඇති වෙන්නේ කියලා බලද්දී ඇයි මට මේ රූප පේන්නේ කියලා බලද්දී අර මම රූප බලනවා වගේ තේරෙනවානේ මුලදී අපිට. එතකොට ඒ වගේ තමයි මට තේරෙන්නේ. මුලදී මට තේරුනේ මේක මම බලනවා වගේ. ඊට පස්සේ මම බලද්දී ඇයි මේ රූපේ මට පේන්නේ කියලා බලපුවාම ඒ බනන රූපේ දකින මේ විඥානයයි බලන කෙනයි ඔක්කොම ඒ තුන කොටස් තුනකට වගේ යනවා. එතකොට නාම කොටසකටයි රූප කොටසයි දෙකටත් බෙදන්න පුළුවන්. නැත්නම් චක්කු විඥානයයි බාහිර රූපයයි චක්කු ප්‍රසාදයයි කියලා ඒ සිද්ධවීම ආයේ මනෝ ආයතනෙන් අරගෙන ඒක යනවා වගේ නිකන් ඒ වගේ එහෙම එකක් තමයි තේරුනේ. සංස්කාර එකේ වැඩකසටහනක් යනවා වගේ තමයි තේරුනේ. අනිත් අයගෙත් කරුණු දැනගන්න කැමති තේරුම් ගන්නයි.
තිරුවන් සරණයි මේ කොකලගේ මහත්මයා. සමායෙන් මේ ගුණ මහත්මයා කියපු දීර්ඝ විස්තරයෙන් මට තේරුණ විදිහට එතුමා කියන්නේ ඇතුලේ මේ අපි මේ ආරම්භණවලින් ගන්න අරමුණු තණ්හා දිට්ටි මාන වශයෙන් ගන්නවද නැද්ද කියන එකද දන්නේ. ඒක දීර්ඝ වශයෙන් විස්තර කරේ. හොඳයි තිරුවන් සරණයි.
ඒක තමයි මත අපි අනිවාර්යෙන් ගන්නවා. මේ සක්කාය දිට්ඨියට දාලා තමයි ගන්න. අපි මේ චක්කු විඥානේ බාහිර රූපයක් කියලාගත් බාහිර රූපේ චක්කු විඥාන ඇති වෙනවා කියලා අපි ඒක අඳුර ගන්නවා කියලා ගත්තත් ඒ සක්කාය දිට්ඨියට අනුව එකක් තමයි තේරෙන්නේ. ඒක උතන එතන මම දැනගත්තා වගේ එකක් වෙනවා කියන එක. ඒක චක්කු විඥාණයෙන් දැනගත්ත එක මනෝ විඥාණය මේක අරමුණ පැහැදිලි කරගෙන ගියා වගේ එකක් දැක්කොත් තේරෙනවා. එතකොට මේ මත කර මම කරපු දෙයක්ුත් නැහැ එතන කියන වගේ තේරෙනවා. එතකොට ඒක ඒකේ සංස්කාර ස්කන්ධය නිසාද ওই රූප ඇති වෙන්නේ, චක්කු විඥාණය ඇති වෙන්නේ, චක්කු ප්‍රසාදය ඇති වෙන්නේ කියන එක. එතකොට නිකන් හැඟීමක් ආවා ඒ මගේ පාලනේ නැත්තම් මේක කවුද එනම් කරන්නේ කියන එක. තේරුම් ගන්න.
එතන මේ කරුණ කීපයක් අපේ පරණ සාකච්ඡාවලත් සමහර විට ඇති. මෙතන දැන් අර පටිච්ච සමුප්පාදය අපි අහලා තිනවා දෙවිධයකට. මේ දෙකක් තමයි අර කාල තුනකට බෙදලා කියන පටිච්ච සමුප්පාදය. අනිත් එක තමයි මේ එක මොහොතක ක්ෂණිකව සිද්ධ වෙන පටිච්ච සමුප්පාදය කියන එක. එතකොට දැන් මේ විපාක විඥානයක් ඇති වෙන්න පෙර කර්මයක් උදව් වෙලා තියෙනවා. එතකොට පෙර කර්මයක් කියනකොට එතන අතීත අවිද්‍යාවයි සංකාරයයි යෙදිලා ඒවට විපාක විඥානයක් පහළ වෙනවා. එතකොට ඊළඟට ඒකේ ඒකට කියනවා හේතුඵල සම්බන්ධය කියලා. ඊළඟට ඒ ඵලය හේතුවක් කරගෙන ආයේ අපි හදනවා අනාගත විපාක දීමකට කර්මයක්. මේක ඵල හේතු සම්බන්ධය කියනවා. ඊළඟට ඒ කර්මයට විපාකේ අනාගතේ ලැබෙනකොට අපහු හේතුඵල සම්බන්ධය. ඔක එක ආකාරයක පටිච්ච සමුප්පාදයේ විස්තර කිරීමක්. ඒකේ වරදකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතන අපිට මේක නවත්වන්න පුළුවන් කමක් නැහැ ඕක විතරක් පිළිගත්තොත්. මොකද දැන් මේ මොහොතේ ලැබෙන විපාකේ කලින් කරපු දෙයක ප්‍රතිඵලයක්. එතකොට ඒකේ ඔය හේතුඵල සම්බන්ධය දිගින් දිගට යනවා. දැන් ඔතන ඒ තේරුම් ගන්න තියෙන එකක් තමයි දැන් විපාක විඥානයක් ඇති වුණාට අපි මේ මොහොතේ යෙදෙන අවිද්‍යාවකින් කරන සංකාරයකුත් තියෙනවා. ඒවා තමයි ওই නව කර්ම කියන එක. දැන් මම ඉස්සෙල්ලා ගත්තු උපමාවේ ගත්තොත් දැන් බල්ලට බල්ලෙක් වගේ පේන මට්ටම පුරාණ කර්මයක ප්‍රතිඵලයක් විපාක විඥානය. ඒකේ කිසිම වරදක් නැහැ කිව්වේ ඒකයි. එතන මේ කියන්නේ ඒක අනාගතයට ගෙන යෑමක් නැහැ. අනාගතයට ගෙන යෑමක හැකියාව දෙන්නේ මේ මොහොතේ කර්මයක් සිද්ධ කළොත්. මේ මොහොතේ කර්මය තමයි අර අවිද්‍යාසහගත චේතනාවකින් කරන තව බල්ලෙක්ව සකස් කරන එක. ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් සකස් කරන මට්ටම. ඒ සකස් කිරීම සිදු නොවුණා නම් අතන රපෙනීම පෙනීම මාත්‍රයකින් නවතිනවා. ඒක වෙන්න නම් යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා ඒ ප්‍රඥාව දියුණු කරගන්න. ඒකට අවශ්‍ය අවබෝධේ තමයි අතන අපි මේ ඔවා පිළිබඳව ගන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ පිළිබඳව, රූපේ පිළිබඳව, චක්කු විඥානයේ පිළිබඳව, ඒ ඥානම් පස්සන් යථාභූතං කියන මට්ටමට ආවොත් ඒ අර පෙනීම පෙනීමෙන් නවත්තන්න පුළුවන් විදිහේ ස්වභාවයකට පිහිට දිනු කරන ආර්ය මාර්ගයට අවශ්‍ය සම්මාදිට්ඨිය ඇතුළු ඒ අංග ටික ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දි තමයි මේ ධර්මයට අනුව මේ ටික, ඒ කියන්නේ බුද්ධ දේශනාවට අනුව මේවා කොහොමද අපි තේරුම් ගන්න? ඒ කියන්නේ අපි දැනට දැකලා තියෙන විදිහ හරිද? නැත්නම් එතනින් එහාට ගිය දැක්මක් තියනවාද කියන එක. මොකද දැනට අපි සමහර විට හිතාගෙන ඉන්නවා මේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, ඒ නිසා තමයි චක්කු විඥාණය පහළ වෙන්නේ. ඒකට අර තියෙනවා කියන දෘෂ්ටියකට ගිහිල්ලා. ඇත කියන දෘෂ්ටියකට ගිහිල්ලා. ඇහ ඇත. රූපය ඇත. චක්කු විඥාණය විතරක් මේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ඒක නිරුද්ධ වෙනවා කියන ස්වභාවය. ඒකට මම අර මුලිනුත් කිව්වේ එතනින් එහාට ගිය දැක්මක් ගන්න වෙනවා. චක්කු විඥාණයට තියෙන ලක්ෂණ ටික ඇහැටත් තියෙන්න ඕන. එහෙන් පෙන්නන රූපයටත් තියෙන්න ඕන කියන එක. ඒවත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතා කියන දැක්මක් දැක්කොත් එහෙම අතනින් එතනින් එහාට මුලා වෙලා ඒ නිසා හටගත්තු දෙයක් පණවන මට්ටමට යන්නේ නැහැ. එතන මුලා වෙලා හිටියොත් තමයි ඒකෙන් අපේ මනසට හිතන්න දෙයක් ඉතුරු කරන්නේ. තව විදිහට කිව්වොත් ධම්ම කියන දේ සකස් කරන්න. මන ධම්ම. දැන් චක්කු විඥාණය නිරුද්ධ වීමත් එක්කම නිරුද්ධ වෙන්නේ මන ධම්ම හදන්න හේතු ඉතුරු කරලා. ඒ කියන්නේ මනසට ධම්මාරම්මණයක් මෙනෙහි කරන්න දෙයක් ඉතුරු කරගත්තා. ඒ මෙනෙහි කරන දෙයට තමයි මුලා වෙලා හිතනකොට ඒක ලෝකෙට ඇති දෙයක්. එහෙම නැත්නම් එළියේ තියෙන දෙයක්. ඒ දේ අත්දකින්න අභ්‍යන්තරේ මම ඉන්නවා කියන අදහස, කියන්නේ තව විදිහට කිව්වොත් සක්කාය දිට්ඨිය එහෙම යෙදෙන්නේ. ඒකෙන් පටන් ගත්තු අනිත් කෙලෙස් ධර්ම සේරම යෙදෙන්නේ. හැබැයි එතන මුලා නොවි ඉන්න හැකියාවකුත් තියනවා කියන එක තමයි තේරුම් ගන්න ඕන. ඒ මට්ටමට අපේ හිත දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි මේ ධර්මයක් තුලින් තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. ඔය කොටසම තමයි තව තව සාකච්ඡා කරන්නත් අවශ්‍ය. තව අදහස් තියනවද ඒ ගැන?
තිරුවන් සරණයි. මේ පින්වත් මහත්මයා, මෙතනදී ඔබ තුමා කියන්නේ කෙලිම මේ ඇහැ පෙර කරුමේ හරි ඒක දැන් තේරෙනවා කාටවත් මම හිතන්නේ. එතකොට ඇස කන ආසය මේවා සියලු දෙයක්ම පෙර කරු. නමුත් මෙතනදී අර ඔබතුමා කියන විදිහටම නැත්නම් මේ ත්‍රාවබෝධයට යන්න අර මනෝ සම්පස්සයේදී තනදී තමා විදර්ශනාවෙන් අපි දැන ගැනීම කියන එක නේද? තේරුම් සරණයි.
ඔය ඉස්සෙල්ලා අපි අවබෝධයක් ගන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියන එක. ඊට පස්සේ තමයි මාර්ගය උපදින්නේ. කියන්නේ මාර්ගය කියන්නේ කරන්න තියෙන දේවල් ටික. එතන මම දකින්නේ අර ඉස්සෙල්ලා මේ ධර්මය අහලා විමසලා ඒකෙන් තමයි අර හරි දැක්ම කියන එක. තව විදිහට කිව්වොත් මේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් තමයි ආර්ය මාර්ගයක් වඩන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතුව දැන් මේ අර අදහසක් තියනවනේ මොකක් හරි භාවනාවක යෙදුණ පළියටම මේ මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඉතින් එතනින් එහාට ගිය දෙයක් තමයි මේ ධර්මයක් අහලා විමසලා ඒක දැනගන්න කෙනාටයි ආර්ය මාර්ගය කියන එක තියෙන්නේ. හැබැයි මේ කතා කරන්නේ මාර්ගයේ පටන් ගැනීම ගැන මිසක් ඵල ගැනත් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. එතකොට දැන් මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා. මේකේ ඒ සිද්ධිය එහෙමම සිද්ධ වෙන්න අවශ්‍යත් නැහැ. මේක නවත්තන්න හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව තියෙන්නේ කොතනද කියන එක. එතෙන්දී එතකොට අපි පැහැදිලිව දකින්න ඕන මේ ආයතනයේ විඥාන මට්ටම කියන එක නවත්තන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ චක්කු විඥානය කියන එක ඇති වුණා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔක මනසෙන් අපි වැරදි විදිහට බාර ගන්න එක. එතකොට ඒ මනසෙන් වැරදි විදිහට එක එක දේවල් හදන මට්ටම. දැන් අර අපි අහලා තියෙනවානේ පස්ස පච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. නොය විතක්කේ නිසා ඇති කරන ප්‍රපංච කියනකොට උන අලුත් දෙයක් හදනවා. ඒ කියන්නේ එතකොට ඇත්ත ඇති ඇති නෙමෙයි. දැන් අතන අර වතුරේ ඉන්න බල්ලෙක්ව හදන්නේ එතකොට ප්‍රපංච මට්ටම. ඒක අලුත් කර්මයක්. කියන්නේ ඒක චේතනා වලින්ම හදන දෙයක් නිසා ඒක ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවය නෙවෙයි ඔය. එතකොට මේ අවිද්‍යාවෙන් හදන ලෝකයක්. මේ ලෝකය හදනකොට මමත් හැදෙනවා. සක්කාය දිට්ඨියකුත් හැදෙනවා. ඉතින් අන්න ඒ මට්ටම නැවැත්වීමේ හැකියාවක් තියෙනවා පෙනීමේ සිද්ධිය විපාකයක් විදිහට ඒක එතනින් නවතින්නදී. එතකොට ඒක තමයි අර දැකීම දැකීම මාත්‍රයක් පමණයි කියන අර දික්තේ දික්තමත්සං භවිස්සති කියන මට්ටමට කිට්ටු වීමක්. ඒක හරියටම අවබෝධ කරගන්න මාර්ගය වැඩෙන්න ඕන. හැබැයි ඒ ගැන දලා අදහස එනකොට අර සම්මා දික්ඛිය මාර්ගයේ වඩන්න අවශ්‍ය දැක්මක් ඇති කර ගන්න පුළුවන්. එහෙම කෙනාට ඊළඟට කරන්න කෘත්‍යයකුත් තියෙනවා. මේක මේ සාකච්ඡාවෙන් විතරක් අවබෝධ වෙන එකකුත් නෙවෙයි කියන එකත් වැදගත් වෙනවා. හැබැයි ඒ දැක්ම නැතුව මාර්ගයේ වැඩිවීමක් සිද්ධ වෙන්නත් පුළුවන් ද කියන එකත් නුවණින් විමසන්න ඕන කරුණක්. එතකොට මනෝ විඥානයේ මට්ටමේදී තමයි ඇත්තටම රැවටීම වෙන්නේ. ඒ කියන්නේ මන ධම්ම කරගන්න මට්ටම. ඒ වෙනකොට එක පැත්තකින් පේනවා චක්කු විඥානය නිරුද්ධ වෙලා. චක්කු විඥානය නිරුද්ධ වුණා නම් ඒ සඳහා උදව් වුණ ඇහත් නිරුද්ධ වෙලා ඒ ඇහෙන් දැක්ක රූපෙත් නිරුද්ධ වෙලා. මේ සේරම නිරුද්ධ වුණාට පස්සේ මේ මනසෙන් කරන වැඩක් තමයි මේ දිගින් දිකට ගෙනියන්නේ. එතකොට අපට අවබෝධයක් නැහැ මේ දැනටම නිරුද්ධ වුණ දෙයක් ගැන නෙමේ තාම තියෙනවා කියලා හිතන්නේ. කියන මට්ටමවත් දකින්න. එතකොට මේ වගේ දැක්මක් ගන්න ඔය සම්මා දිට්ඨිය කියන එක උදව් වෙනවා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. තව අදහස්
තමයි ડોક્ટર රවි මට පොඩ්ඩි අතික්‍රමයක් කරගන්න ඕන. දැන් ඔබතුමා කිව්වා මේ මනෝ මට්ටමට ගියාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මම අහලා දැන් මෙතන පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න ඕන මේ දැන් චක්කු විඥාණයෙන් පස්සේ ඇති වෙන මේ ස්පර්ශය ඇසේ ඇති වෙන ස්පර්ශය ගැන ඔබතුමා අහලා මේ අර එකතැනක සඳහන් කරන සම්පාපජාතෝ පස්ස පරිතෝ කියලා එතන ස්පර්ශයට ගැති වෙලා මේ අපි මේ රෝග මේ හැමදේම පරිලාහ මේ ඔක්කොම ඇති කරගන්න ප්‍රශ්න මේ ස්පර්ශයට ගැති වෙලා ඇති වෙනවා කියලා මට ධර්මත්ම අපිට අවශ්‍ය මට පුදුම මං හිතන්නේ මට දැනගන්න අවශ්‍ය මේ ස්පර්ශය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මං අහලා තියෙන්නේ මේ චක්කු රූපයක් අසත් රූපයක් චක්කු විඤ්ඤාණ දෙක තුයමින් ස්පර්ශය ඇති වෙනවා කියන එක විතරයි මම එතන තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒකට ඊට වැඩි දෙයක් මෙතන තියනවාදෝ කියලා මට හිතෙනවා. පොඩ්ඩක් මේ ස්පර්ශය ගැන මං හිතනවා අපි ටිකක් සාකච්ඡා කළොත් හොඳයි කියලා තේරුම් ගන්න.
ඔව් ස්පර්ශය ගැන ගැඹුරට කතා කරන්න තියෙනවා. දැන් මෙතන අර සඳහන් කරන්න ඕන මේක මූලික මට්ටමකින් කතා කිරීමකුත් තියෙනවා, ඒක ටිකක් ගැඹුරු මට්ටමකින් කතා කිරීමකුත් තියෙනවා. මූලික මට්ටම කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකෙට අයිති දැක්මේදී තියෙන මට්ටම. ඒ කියන්නේ අපි පිළිගන්නවා ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් හටගන්නවා. එතකොට එතෙන්දි තේරුම් ගන්න පස්සය කියන සිද්ධිය ඇති වෙලා. දැන් ඔය පස්සය කියන එක විස්තර කරන මේ මදුකින්දික සූත්‍රයේදී එහෙම තියෙනවා, චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. එතකොට මේ තුනේ සංගතිය පස්සය. ඊළඟට පස්ස පච්චය වේදනා ඒ විදිහට යනවා. ඊළඟට පස්සපච්ච සංඥා කියන පුළුවන්. ඒ කියන්නේ මේ පස්සේ නිසාමයි ඉතුරු කොටස් ටික ඇති වෙන්නේ. එතකොට මේ පස්සය කියන එකේ මුලාව යෙදීමමයි දැන් පස්ස කියන එකත් තේරුම් ගන්න මේ එකක් අපේ හිතේ ඇති වෙන චෛතසිකයක්. තස්ස චෛතසිකේ. ඒකට ඒකත් හිතෙන්ම දක්වන දෙයක්. ඒකට ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා මනස ඕක වැරදියට ගන්නවා. ඒ කියන්නේ මනසට ගන්නකොට දැන් ඇහැකුත් තියෙනවා, ඇහැට අරමුණෙන රූපයක් බාහිරව තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට බෙදලා යම් කිසි දැන් ওই බාහිර දෙයට තමයි අපි ළඟට ධම්ම කියලා මනසට ඉතුරු කරන්නේ. ඒ ඉතුරු කරන ගතිය, ඒ කියන්නේ යම් කිසි සටහනක්, එහෙම නැත්නම් නිමිත්තක් ඉතුරු කරන ස්වභාවයක් තියෙනවා. ඒ ඉතුරු කරන ස්වභාවය එන්නේ මේකේ ඇත්ත ඇති හැටි නොදන්නකම, නොදකිනකම නිසාමයි. ඒකට අර චක්ුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගන්නවා. ඒ නිමිති ගැන හිතන්න යෑමමයි ඊළඟට අර මුලාවෙන් තව තව දිගට තණ්හා කර කර ඒ දිගින් දිගට ගෙනියන්න හේතුව. එහෙම මේ මුලාවෙන් හිතන ඒවා කොහොම ඊළඟට කර්ම. ඒකට මෙතන පස්සය කියනකොට මූලිකව අභ්‍යන්තර ආයතන, බාහිර ආයතනය, ඒකට අදාළ විඥාණයයි ඔය තුනේ සංගතියට තමයි පස්සය කියලා කියන්නේ. ඒකට ඒ අපි මේක කලිනුත් කතා කළා, මේ පස්ස නිරෝධයක් කියලා දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ මේ පස්සයක් ඇති වෙන හැටි දැන් මේ මදුපිණ්ඩික සූත්‍රෙම අර සාමාන්‍යයෙන් කතා නොකරන කොටස ඊළඟට චක්කුන් සති, රූපං සති, චක්කු විඥානං සති. එතකොට තමයි මේ පස්සයක් තියෙනවා කියන කරුණ විද්‍යමාන වෙන්නේ. ඒකෙම ඊළඟට අහනවා චක්කුන් අසති, රූපං අසති. මේ ඇහැ තිබුණ නැත්නම්, රූපේ තිබුණ නැත්නම්, චක්කු විඥානයක් නැත්නම් පස්සය කියන කරුණක් එහෙම දෙයක් කියදෙනවා කියන එකක් විද්‍යමාන වෙනවද කියලා. ඒ එහෙම වෙන්න බෑයි කියලා. එතකොට ඔතන දැන් අපි ඇස තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා කියලා පිළිගන්න මට්ටමේදීමයි චක්කු සංපස්සයකට අහු වෙන්නේ. එතකොට ඒක තියෙනවා කියන දැක්මේ තමයි සාමාන්‍ය සත්වයා ඉන්නේ. එතකොට මේ පැත්තේ ඇහැ තියෙන, අභ්‍යන්තරව ඇහැ කියන ධර්මතාවය තියෙනවා. බාහිරව මේට සාපේක්ෂව බාහිරව. අභ්‍යන්තරයට සාපේක්ෂව තමයි බහිද්ද කියන එකක් කියදෙන්නේ. ඒතර මේකට සාපේක්ෂව බාහිරව යම්කිසි දැනගන්න දෙයක් තියෙනවා කියන එක. දැන් ඔය වගේ අදහසක් ගන්නේ ඔය බව දැනගන්නේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය. දැන් මනෝවිඤ්ඤාණය තමයි ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, ඒක දැනගන්න චක්කු විඤ්ඤාණයක් ඇති වුණා කියන ස්වභාවයක් දැනගන්නවා නම් ඒකත් අපි හිතන්නේ දැනගෙන තියෙන්නේ. ඒ දැනගන්නකොට ඒ මනෝවිඤ්ඤාණය. එතකොට ඒක එහෙම්මමයි කියලා පිළිගත්තොත් මේක හටගත්තු හැටි ගැන හොයන්න නැතුව, ඒ කියන්නේ මේක උපදුණ හැටි ගැන හොයන්න නැතුව බාර ගැනීමට තව ආකාරයකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. උත්පත්ති ස්වභාවය ගැන ඇත්ත ඇති හැටි බලන්නේ නැති ස්වභාවය. ඒකට ඔක උපදුණ හැටි දැක්කොත් එතනත් ඒ හේතු දකිද්දි තේනවා මේවත් මේ මනසෙන්ම කියපු කතා ගොඩක් නේ. ඇහක් තියනවා කියපු එකයි, ඇහට අරමුණු කරන්න රූපයක් තියනවා කියපු එකත් මනසෙන්ම කෙරුණු කාර්යයක්. ඒකේ තව විදිහකට කිව්වොත් අර එතන ඉතුරු වෙන සටහන කියන එක ධම්ම කියන කොටස මනසෙන්ම සකස්සුන මනෝමය ස්වභාවයක්. බියර ධම්මපදේ පළවෙනි ගාථාවත් ගත්තා. මනෝපුබ්බං ගමා ධම්ම මනෝසෙට්ට මනෝමය. මනෝමය කියන එක අපි අහලා තියෙනවා ඒ සිංහලයේදී ලෝහමය රිදීමය කියනකොට ඒ જાතියකින් සකස් වුණා. ඒකට මනෝමය කියනකොට මනසෙන්ම සකස් කරපු ස්වභාවයක් මේ ධම්ම කියන ස්වභාවය. ඒකට මනසට අරමුණු වෙන්නේ මනසෙන්ම සකස් කරපු දෙයක්. ඒ සකස් කිරීම වෙනකොට අර යම්කිසි ඇහක් රූපයක් චක්කු විඥාන ස්වභාවයක් තිබුණා නම් ඒක ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට මේ නිරුද්ධ වුණ ස්වභාවයක් ගැන මනසෙන්ම හදාගත්තු අලුත් ස්වභාවයක් ඒ වෙනකොට යම් කිසි ස්වභාවයක් හටගත්තා නම් ඒක නිරුද්ධ වෙලත් ඉවරයි. අපි මේක දැනගන්න මට්ටමට එන. ඒ වුණාට අපිට එහෙම අවබෝධයක් නැහැ. මේක තියෙනවමයි කියලා ඒක ගැන කෙලස් සිතින් බැලීම තුල තමයි ලෝකයක් හදාගෙන ඔබට එළින් ගැටීම් ඇති කරගන්නේ. ඒ මට්ටම වෙනකොට අර නිරුද්ධ වුණ දේ නිරුද්ධ වුණා කියලා දන්නේ ඒක පැවැත්මක් දීලා. ඒ පැවැත්මක් දීම තව විදිහට කියනවා නිට්ටිය කරලා. එතන අනිත්‍යයේ නිට්ටිය සංඥාවට අහු වෙලා. නිට්ටිය සංඥාවට අහු වෙනකොට අනිත් අපේ අර අනිත් විපල්ලාස ටිකක් තියදිලා. ඒ කියන්නේ දුක් දේ සුඛ ස්වභාවය, අසුබ දේ සුභ ස්වභාවය, අනාත්ම දේ ආත්ම ස්වභාවය. එතකොට ඇත්ත ඇති හැටි ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන එක. මේ සාමාන්‍ය සත්‍යාවක ගන්නේ නිත්‍ය සුඛ ආත්ම සුභ කියන විපරීත තත්වයක්. ඒකට කියනවා සතර විපල්ලාස කියලා. එතකොට ඒ මට්ටමට අහු වෙන්නේ අර මනසෙන් ධම්ම කරලා ඒක මුලා වුණ මට්ටමකින්. ඒ කියන්නේ ඒක හටගත්තු හැටි ගැන කිසිම විමසීමක් කරන්න නැතුව අවබෝධයක් නැතුව අර පරණ පුරුද්දටම දෙයක් විදිහට ගැනීම තුල. එතකොට මේ පස්සය කියන එක මං හිතන්නේ ඒක අපි කතා කළොත් හොඳයි. අර තව ටිකක් එහාට මං සමහර විට කතා කරන්නත් ඇති අර පස්සය දෙයාකාරයි කියලා. ඒක කියදෙනවා මහා නිදාන සූත්‍රයේදී පස්සය දෙයාකාරයි කියලා. අදිවචන සම්පස්සයක් ගැනයි පටිඝ සම්පස්සයක් ගැනයි සඳහන් වෙනවා. ඒක එතෙන්දී අර මේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවානේ මේ ස්වාමීන් පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි කියනවා. එයාට මට නම් මේක බොහොම සරලව වැටහෙනවා කියලා. එතකොට කියනවා මා හේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්නේ කව කියලා කීපසර කියලා මේ ওই පටිච්ච සමුප්පාදයේ උඩින් පේන තේරුමට වඩා බොහොම ගැඹුරුයි. ඒක මෙන්න මේ ආකාරයෙන්ුත් දත යුතුයි කියලා විස්තර කිරීමක් කරනවා. එතෙන්දී දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ විඥාන පත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ කියලානේ. මෙතන මේ සලායතන කියන එක අයින් කරලා නාම රූපය නිසා පස්සය හටගන්න හැටි. නාම රූප පත්‍ය පස්සෝ කියන විදිහක් විස්තර කරනවා. එතෙන්දී මේ වචන දෙක විස්තර වෙන්නේ ඒ සූත්‍රයේ මහා නිදාන සූත්‍රය. ඒකේ ප්‍රශ්න හතරක් අහනවා. ඒකේ සිංහල තේරුම ගත්තොත් මම මේ යදා ගන්නම් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහක් මේ සිංහලෙන් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේයයි යට කියන ලදි. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ ආනන්දය යම්සේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේද, කියන්නේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක. නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේද, එය මෙකරුණෙනු දත යුතුයි. ඊට පස්සේ අන වචන හතරක් කියදෙනවා. යම් ආකාරයන්ගෙන්, යම් ලිංගයන්ගෙන්, ලිංගයන්ගෙන් කියන්නේ ලක්ෂණයන්ගෙන් කියන එක, ආකාරයේසු ලිංගේසු, ඊළඟට යම් නිමිත්තයන්ගෙන් නිමිත්තේසු, යම් උද්දේශයන්ගෙන් උද්දේශ. ඔය හතර, ඔය හේතු හතරක් කිව්වේ. වැඩිය පැටලව ගන්න එපා. ඒ කියන්නේ ආකාර, ලිංග, නිමිති, උද්දේශ. හින්දා නාම කායයාගේ පැනවීමක් වේද? නාම කායයාගේ පැනවීමක් වේද? මොනවා හරි හේතු හින්දා අපි නාමයක් පනවයිද? ඒ හේතු ටික අර හතරම තියෙනවා. ඒ ආකාරයන්, ඒ ලිංගයන්, ඒ නිත්‍යයන්, ඒ උද්දේශයන් නැති කල්හි රූපකායේහි අධිවචන සම්පස්සයක් නැන්නේ කියලා ප්‍රශ්නය අහනවා. තව සැරයක් ඒක කියන්නම් ටිකක් පැටලිලි සහිත එකක් හින්දා. යම්සේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේද මේ කරුණෙනු දත යුතුය. යම් ආකාරයන්ගෙන් යම් ලිංගයන්ගෙන් යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේශයන්ගෙන් නාම කායයාගේ පැනවීමක් වේද ඒ ආකාරයන් ඒ ලිංගයන් ඒ නිමිත්තයන් ඒ උද්දේශයන් නැති කල්හි රූප කායේහි අධිවචන සම්පස්සයක් පැනෙන්නේද? ඔබ තව ටිකක් සරල කරලා කිව්වොත් මොනවා හරි හේතුවක් හින්දා අපි නාමයක් කියලා දෙයක් පනවනවා නම් ඒ හේතු යෙදෙන්නේ නැති කල්හි, ඒ කියන්නේ නාමයක් පැනෙව්වේ නැති කල්හි රූප කායේහි අධිවචන සම්පස්සයක් පැනෙන්නේ. ඒ කියන්නේ මේ නාමයට රූපයක් සම්බන්ධ කරන්න පුළුවන්ද වගේ ප්‍රශ්නයක් අහන. ඒකට උත්තරේ දෙන්නේ ස්වාමීනි මෙය නොවන්නේ නේ. ඊළඟට ඔක අනික් පැත්තටත් අහනවා. ආනන්දේ යම් ආකාරයන්ගෙන් යම් ලිංගයන්ගෙන් යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේශයන්ගෙන් රූපකායයාගේ පැනවීම වේද? අනේ දැන් මෙතෙන්දී රූපයක් පනවයි. ඉස්සෙල්ලා කිව්වේ නාමයක් පනවයි. දැන් යම් කිසි හේතුවක් නිසා රූපයක් පනවයිද? ඒ හේතු නැති කල්හි, ඒ කියන්නේ රූපයක් පනවන්න හේතු නැති කල්හි ප්‍රශ්නය අහනවා නාමකායෙහි පටිඝ සම්පස්සය පැනෙන්නේද? එතනක් කියනවා ස්වාමීනි මේ නොවන්නේ නැහැ. ඊළඟට ওই දෙක යම් කිසි මට්ටමකට වැටුණා නම් ওই දෙක එකතු කරලා අහනවා ඊළඟට. ආනන්දේ යම් ආකාර ලිංග නිමිති උද්දේශ නාමක උද්දේශයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ පැනවීම වේද? ඒ ආකාර ඔය හේතු හතර නැති කල්හි අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් හෝ පැනවෙන්නේ ස්වාමීනි මේ නොවන්නේ නෙමෙයි. නැත්නම් මේ දෙකම එකතු කරලා කියන්නේ. නාමකාය ප්‍රණවන්න හේතුයි රූපකාය ප්‍රණවන්න හේතුයි තියෙනවා නම් ඒ හේතු නොයදෙන කල්හි අධිවචන සම්පස්සයක් හෝ පටිඝ සම්පස්සයක් පැනෙන්නේද කියලා ඒ නොවන්නේ නෙමෙයි. ඊළඟට තමයි අපේ මේ හතරවෙනි ප්‍රශ්නේ ඉන්නේ. ආනන්දේ යම් ආකාර ලිංග නිමිති උද්දේශයන් නාමයෙන් නාම රූපයාගේ පැනවීම වේද? දැන් මෙතෙන්දී නාම රූප කියන දෙකම සම්බන්ධ කරනවා. නාම රූපයාගේ පැනවීම වේද? ඒ හේතු නොයදෙන කල්. ඒ කියන්නේ ඒ ආකාර ලිංග නිමිති උද්දේශ නැති කල්හි පස්සයක් පැනෙන්නේ. ස්වාමීනි මෙය නොවන්නේ නේ. ආනන්දේ එහෙන් මේ නාම රූප නම් වූ යමෙක්ද ස්පර්ශයට මෙයම හේතුවය, මෙයම නිදාණය, මෙයම සමුදය, මෙයම ප්‍රත්‍යය කියලා ඔය මහා නිදාන සූත්‍රයේ කොටසක් මේ පැහැදිලි කළේ. ඉතින් එතන මේ පස්සය දෙආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ දෙආකාරයේදී වෙන්නේ ඔක මේ දැන් මම මේ මගේ අදහස කියන්නේ මේක විමසන්න පුළුවන් දෙයක්. ඔතන වෙන්නේ අපි මේ නාම රූප සම්බන්ධ කිරීම තුලමයි මේ පස්සය ඇති වෙන්නේ. ඒක නාම කියන ධර්මය පැහැදිලි ඇති මේ සිතේ සිත තුල ඇති වෙන දෙයක්. يعني මේ චෛතසික ටික. يعني පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන දේවල්නේ නාම කොටසට යෙදෙන්නේ. ඒකට මේ නාම ධර්ම වලට අපි බාහිර තියෙන රූපමය ස්වභාවයක් සම්බන්ධ කරන ගතියක් තියෙනවා. ඒකට ඔන්න ඔය දෙක එකට යෙදීම තුලමයි මේ පස්සය කියන එකක් යෙදෙන්නේ. ඒතර ඒක වෙන්න පුළුවන් දෙපත්තක් තියෙනවා. එක්කෝ නාම වලින් පටන් අරන් රූපයක් ඔකට කනෙක්ට් කරන්න පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් රූපයක් මුල් වෙලා නාමයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඔය දෙක තමයි අපි අර ඉස්සෙල්ලා නාම පැනෙවුවනම් එතකොට රූපයකට අධිවචන සම්පස්සයක් එනවා. ඉස්සෙල්ලා රූප පැනෙවුවා නම් නාමවලට පටිඝ සම්පස්සයක් එනවා. එතකොට ඔය දෙකම ඔය නාම රූප සම්බන්ධ කිරීමක් තුල තමයි පස්සයක් හටගන්නේ. එතකොට ස්පර්ශය කියනකොට පස්සය කියනකොට නාම රූප සම්බන්ධ කිරීමක් තියෙනවා. ඒ නාම රූප වචනේ එකටම යෙදෙන්නේ ඔය දෙක අපි වෙනම කතා කළාට ඥානපච්චයා නාම රූප නාම රූපපච්චයා සලායතන එහෙම නැත්නම් නාම රූපපච්චයා පස්සෝ කියලා ඒ නාම රූප එකට සම්බන්ධ කරලා කළොත් තමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්. නාම රූප එකට සම්බන්ධ වුණත් තමයි සලආයතනයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒ නාම රූප ගැට ගැහිමකුත් ඔතන වෙනවා. ඔතන ඇත්ත ඇතිහැටි නොදන්නකම නැත්නම් අවිද්‍යාව යෙදීම සිද්ධ වෙනවා. එතකොට අර පස්සයට අහු වෙනවා. එතකොට ඒ පස්සයට අහු වෙනකොට මුලා වෙලා ඉවරයි. ඒකේ මොකද දැන් අර මදුපින්දික සූත්‍රය එහෙම ගත්තාම චක්කුන් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඒ විදිහට යන ටික මගදී නැවතීමක් ගැන කතා කරන්නේ. පස්සේ හටගත්තට පස්සේ වේදනාව නවත්තන්න පුළුවන් කියලා කතාවක් කියෙදෙන්නේ නැහැ. හැබැයි පස්සේ හටගත්තේ නැත්නම් වේදනාව නැහැ කියලා කියනවා. ඒකට එතන තමයි අර පස්ස නිරෝධයක් කියලා දෙයක්ත් තියෙනවා. ඒකට ඒක එන්නේ අතන අර මේ වගේ ඇත්ත ඇති හැටි දැකීම තුල. දැන් මේවා මුලාවෙන් පිළිගන්නකොට අනිවාර්යෙන් අවිද්‍යාව යෙදිලා හටගන්න පස්සේට අහු වෙනවා. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් අර අභ්‍යන්තර බාහිර වෙන් කරපු මට්ටමකටම යනවා. මෙතන ඔක එකක් ගැඹුරින් අපි වං හිතන්නේ ටික දුරකට සාකච්ඡා කළා. දැන් රූපය කියන එක එළියේ තියෙන දෙයක්ද නැත්නම් අපි මනසෙන් හදන දෙයක්ද? ඒකට ඇහැ නිසාම පෙන්නන දෙයක් මුල් කරගෙන මේක ගැන වැරදි වැටහීමකින් තමයි අර බාහිර රූපයක් ගැන විශ්වාස කරන්නේ. ඔකට අර තව උපමාවකුත් අපි කතා කළා. බිත්තර කටුවේ උපමාව බුදුරජාණන් වහන්සේ ගත්තු එකක්. මේ සාමාන්‍ය සත්වයා බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ හිර වෙලා. ඒ කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා තමයි මම කියලා. නැත්තම් රහතන් වහන්සේ. ඒකට බිත්තර කටුව කියන්නේ මේ සල ආයතන ටික. ඒකට අපි මේ ආයතන 6 ඇතුලේ ඉන්නේ. ගෙන බිත්තර කටුව තුල ඉන්නේ. ඒකට බිත්තර කටුව තුලට යම්කිසි මොකෙවි නිකන් අපිට තේරෙන භාෂාවෙන් projections ටික. අර සිනමා තිරයක වැටෙන projections වගේ. ඒ බිත්තර කටුවේ ඇතුලේ ඉඳගෙන ඔය හයක් බලන්න තමයි මේ පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ හය දිහා බලාගෙන තමයි මේ එළියේ තියෙන ලෝකයක් ගැන අපි චේතනා හදන්නේ. එහෙම නැතුව මේ බිත්තර කටුවෙන් බාහිරයේ අද්දකලා නෙමෙයි. ඒකයි මේක චේතනාවලින් හදන සංස්කාර ගොඩක් කියන්නේ මේ බාහිර ලෝකයේ කියන එක. සලආයතන වලට කරන්න පුළුවන් අර බිත්තර කටුව තුලට යම්කිසි ඔය ප්‍රොජෙක්ෂන්ස් වලට තමයි ප්‍රසාද රූප තියෙන්නේ. ඇතුළට තේන ඇතුළේ ඉන්න කෙනාට අපි විඥානය කෙනෙක් කියලා හිතුවොත් සාමාන්‍ය පැහැදිලි කිරීමකට එයාට දර්ශනය කරන්න පුළුවන් මට්ටමක යම්කිසි ප්‍රසාද රූප ටිකක් හදලා දීම තමයි ආයතන හයට කරන්න පුළුවන්. ඒකට එතන ඇත්ත ඇති හැටි නොදැකීම නිසාමයි ඕකට අභ්‍යන්තර ඇහැකුයි බාහිර එළියේ තියෙන රූපය. දැන් කටුවෙන් බාහිරව තියෙන රූපයක් ගැන විශ්වාස කළොත් තමයි අජ්ජත් ඇහැ බහිද්ද රූප කියන කතාවට එන්න පුළුවන්. බෑ අපට අමතක වෙනවා අපි මේ විතර කටුව ඇතුලේ ඉඳන් මේකේ හදලා දෙන මේ ප්‍රසාද රූපයේ දිහා විතරයි මේ බලන්නේ කියන එක. ඒ කියන්නේ විඥාණයට අරමුණු කරන්න පුළුවන් ප්‍රසාද රූපයක් විතරමයි. කවදාවත් දැ විඥාණයට බාහිර රූපයක් දිහා බලන්නේ. මොකද ඇස කියන ආයතනය නැතුව එළියේ තියෙන රූපයක් අත්දකින්න හැකියාවක් නැහැ චක්කු විඥාණයට. කන කියන උපකරණය නැතුව එළියේ තියෙන යම් කිසි ශබ්ද ස්වභාවයක් අත්දැකීමේ හැකියාව නැහැ සෝත විඥාණයට. විදිහට ආයතන හයම තේරුම් ගන්න. ඒකට ඔය අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කියලා පිළිගන්න තාක්කල් තමයි අර විඥාණයට මේ මායාවෙන් පෙන්නන එක අපේ මනෝවිඥාණයට බාර දෙන්න පුළුවන්. ඒකට මායාවෙන් තමයි ඔය අභ්‍යන්තර බාහිර බෙදලා අපි බාරගන්නේ මායාව ඒ විදිහටම ගත්තාම. ඒක තමයි මම කියේ අර අයෝනිසෝ මනසිකාරයෙන් බාර ගන්නවා කියන්නේ. මේක ඉපදුන හැටි ගැන හොයලා බලන්නේ නැහැ. එතකොට තව විදිහට කිව්වොත් සම්මාදිට්ඨියක් යෙදෙන්නේ නැහැ කියන මට්ටම. එතෙන්දී අර පස්සේ මුලා වෙලා එතකොට වේදනා සංඥා චේතනා නවත්වීමේ හැකියාවක් නැහැ. ඒක මගදී ඒ පස්සේ ඇති වුණාට පස්සේ ඉතුරු ටික නවත්වීමේ හැකියාවක් නැහැ. ඒ මොකද මුලාවෙන් ඇති වුණේදී. එතන ඒක ඇති වෙන හැටි දැක්මක් තුලින්මයි එතන පස්ස නිරෝධ මට්ටමකුත් තියෙනවා. ඒ කියන්නේ පස්ස සමුදයකුත් තියෙනවා පස්ස නිරෝධ මට්ටමකුත් තියෙනවා කියලා දැක්මක් ඒක ප්‍රඥාවෙන්මයි ගන්න පුළුවන්. විඥාණයෙන් කරන මුලාවට අහු නොවි එනෝයින මට්ටම තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා ආලෝකෙන් දැකීම කියලත් අක සඳහන් වෙනවා. මේ ටික පැහැදිලිද දන්නේ නැහැ. ඒක මං හිතන්නේ ගැටලු ඇති. සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනවා නම්.
ඔව් කොබලගේ මහත්තයා සමාවෙන්න ඔබතුමා මේ යම් කිසි විදිහෙන් පොඩ්ඩක් ටච් කරගෙන වගේ ගියේ හින්දා මේ රූපකය අදි වචන සම්පස්සී කියන එකයි නාමකය පටික සම්පස්සී කියන එකයි අපිට යම් කිසි විදිහකින් උදාහරණකින් පැහැදිලි කරන උදාහරණයක් වශයෙන් අපිට අලියා කියපුවාම විශාලයි කියන එක තමයි අපේ හිතට පටක් ඒක විදිහට මේන්නේ. ඒකම අපිට දිව්‍යංගනාවක් කියපුවම ලස්සනයි කියන එක තමයි අපේ හිතට එන්නේ. එතකොට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ? ඒකම අපි උදාහරණයක් වශයෙන් තව ගත්තොත් දැන් උදාහරණ වශයෙන් කියමුකෝ අපි මමයි ජයන්ත මහත්තයා වෙලාවට කුක්කල මහත්තයව හම්බුනොත් ජයන්ත මගේ කුක්කල මහත්මයා හොඳම මිතුරෙක් නම් ජයන්ත මහත්තයාගේ කුක්කල මහත්තයා පරම හතුරෙක් නම් මේ අපි දෙන්න දකින්නකොට කුක්කල මහත්තයා දකින්නේ එකපාරට අදහස් දෙකක් මට මිතුරෙක් හැටියටයි ඔබ ජයන්ත මහත්තයා සතුරෙක් හැටියටයි පේන්නේ. එතකොට මේ කුක්කල මහත්තයා කියන මහත්තයාගේ මේ ගුණාංග දෙකම තියෙනවද නැත්නම් මේ හිතෙන් හදලා දෙන දෙයක්ද මේ කොහොමද මේ උපමා දෙකට මේක සම්බන්ධ කරගන්නේ කියලා කියන කොගලේ මාතෘකාව මම හිතනවා පැහැදිලි අපිට ඒක.
මම හිතන්නේ මේ උපමා දෙකෙන්ම පැහැදිලි වෙනවා මේක තනිකර හිතෙන් හදන දෙයක් කියලා. නැත්තම් දෙන්නටම එකම ආකාරයටනේ පේන්න ඕන. දැන් දෙන්න දෙවිදිහකට පේන්නේ එකම දේ අත්දකිනවා නම් එක්කෙනෙක් ගැටෙන විදිහට ගන්නයි එක්කෙනෙක් කැමති වෙන විදිහට ගන්නයි කියන්නේ. ඒකමයි මේ එක එක්කෙනා සකස් කරන ලෝක කියන්නේ. එක එක්කෙනාගේ චේතනා වෙනස්. එතකොට අපි විශ්වාස කළාට මේ බාහිර තියෙන දේමයි මේ අත්දකින්නේ කියලා එහෙම දෙයක් නෙමෙයි. බාහිර තියෙන යම් කිසි ස්වභාවයක් ගැන මොනවද සටහනක් සකස් කරගෙන ඒක ගැන හදන චේතනා. ඒ චේතනා හදද්දී අපේ කෙලෙස් ඕකට යෙදෙනවා. කොට මේ මුලාවෙන් හදන සංස්කාර ලෝකයක්මයි අපි මේ ඇත්ත ලෝකේ කියලා පිළි අරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ. තව විදිහට කිව්වොත් කර්ම සකස් කරන්නේ එහෙම නැත්නම් දුකට අහු වෙන්නේ. මම හිතන්නේ මේ උපමාවෙන් අනිත් අයටත් ඒක තව පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඒකම මේ තව
අව කග්ගල්ගේ මහත්මයා එතකොට අපි ඔය මේ අපි හිතුවොත් දැන් අපි නන්නාඳුන් රටකට ගිහිල්ලා ට්‍රේන් ස්ටේෂන් එකේ ඉන්නකොට එතන ඒ භාෂාවෙන් ඒ රටේ භාෂාවෙන් අනවුන්ස්මන්ට් එකක් කරොත් එහෙම අපිට සම්පූර්ණයෙන් වචනයක්වත් ඒක තේරෙන්නේ නැත්නම් අපි ඒකේ කිසිම සිතුවිල්ලක් අපිට හිතා ගන්න බැරි වෙනවා. එතකොට එතනදී අපිට ස්පර්ශයක් ඇති නොවනවා වගේ ගතියක් ඇති වෙනවා. ඒක ඒ වගේ දෙයක්ද අපි ඒ කියන්නේ අර මේ ඉස්සලා කතා කරපු පටික සම්ප්‍රසයත් අධිවචන සම්ප්‍රසයක් කිව්වම ඒ වගේ දෙයක්ත් මතුවෙනවාද? ඒ වගේම දැන් අපි හිතුවොත් එහෙම දැන් අපිට දැන් වර්තමාන પરම්පරාවට USB එකක් කිව්වොත් ඉක්මනට මතක් වෙනවා මොකද්ද මේ USB එක කියන්නේ කියලා. නැත්නම් pen drive එක නැත්නම් USB එක කියන එක මතක් වෙනවා. නමුත් අපි USB එකක් කියලා අපේ પરම්පරාවට ඇතුළත මේ computer පාවිච්චි කරපු නැති කෙනෙකුට කිව්වොත් අහලවත් නැති කෙනෙකුටවත් එයාට හිතා ගන්න බැරි වෙනවා මේ මොකක්ද කියලා USB එක කියන්නේ. ඒ වගේම එයාට අපි USB එකක් දුන්නත් ඒ රූපේ දුන්නත් එහෙම නැත්නම් ඒ වස්තුව දුන්නත් එයාට හිතා ගන්න බැරි වෙනවා මේක කොතනට පාවිච්චි කරන්න කොහේ මොකේ කෑල්ලක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒකට ඒ වගේ දෙයක් අපිට උදාහරණයක් හිතට ගන්න පුළුවන් ද ඔය අදිවචන සම්පස්ස පටික සම්පස්ස කියන දෙකට කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමුද කොග්ගවි මහත්මයා?
අවසරයි ජයන්ත මහත්තයා, ඒකට අදාළව තමයි මට හිතන්නේ කලින් අහපු ප්‍රශ්නේදීත් දැන් මේ තුස්තමත් ඇහුවා ජයන්ත මහත්තයා මේ තුස්තමත් කොග්ගල මහත්තයා හම්බුනොත් කියන එක. දැන් එකදී කොග්ගල මහත්තයාව කලින් දැකලා නැත්නම් ওই දෙන්නම ඒකට කොග්ගල මහත්තයා කියලා අඳුර ගන්න පුළුවන්ද? ඒක සංඥාවේ තියෙන මේකක් කියලා තමයි මට තේරෙන්නේ. USB එකේ වුණත් දැකලා නැත්නම් ඒ අහලා නැත්නම් කලින් භාෂාවෙන් තහත මේ සංඥා ස්කන්ධෙන් කලින් අපිට සංඥාව දාගෙන නොතිබුණා නම් ඒ අධිවචන සම්ප්‍රසයක් හෝ පටික සම්ප්‍රසයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අතනදි පස්සේ කියන එකදී මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ කියන එක සම්ප්‍රසය කියන එකයි පස්සේ කියන එකත් එක්ක අපි ටිකක් අර පස්සේ චෛතසිකයට යනවාද කියන එක නැත්නම් සම්ප්‍රසය කියන්නේ අර සලායතන පච්ච පස්සේ කියනකොට ඒ ආයතන නිසා ඇති වෙන පස්සයක් වෙනම තියෙනවා වගේ එකක් තේරෙනවා. සම්ප්‍රසය කියපුවා මෙතන සම්ප්‍රසය දාලා බැලුවොත් එහෙම පස්සයක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ සංඥාව අපිට නැති හින්දා ඒක ඒක අඳුර එච්චර මේ ඉදිරියට යෑමක් වෙන්නේ නැති එකයි වෙන්නේ කියන එකයි තේරෙන්නේ. අර මටත් ඒ වගේ එකක් තියෙන හින්දා අනිත් කුඹල මහත්තයත් ඒ ගැන මොන හරි අදහසක් ඉදිරිපත් කරනවා නම් හොඳයි. ඒ සංඥාව කලින් අරන් නැති හින්දා ඔය සම්පස්සේ වුණත් ඒක ඉස්සරහට ගෙනිය ගන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ කියන්නේ තේරුම්
තිරුවන් සරණයි. මේ ජයන්ත මහත්මයාගේ මේකට වෙන විදිහකට අහන්නම්. දැන් ජයන්ත මහත්මයා සඳහන් කරේ දැන් වෙන කෙනෙකුට USB එකක් දුන්න කියලා. අපි තුමු ජයන්ත මහත්මයා අවුරුදු දෙකේදී ඔය USB එක දුන්නේ කියලා. එතකොට එතුමා කොහොමද ඒක අඳුරගන්නේ? තිරුවන් සරණයි.
ඔව් තනෝය, අඳුනා ගැනීම කියනකොට අපිට මේ පොඩි කාලේදී යම් දෙයක් අඳුර ගත්තු හැටි, ඒ කියන්නේ පිටින් අහලා නැත්නම් කොහමද මේ දේ අඳුරගන්නේ? ඒකට අපි දැන් මොකක් හරි සෙල්ලම් බඩුවක් මොකක් හරි ලැබුණා කියලා හිතන්න, දැන් මේක මොකද්ද කියලා දන්නේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ මේ ආයතන හය එකින් එක යොදා ගන්න එක. සමහර විට මේක සුවඳක් තියනවාද කියලා බලයි. එහෙම නැත්නම් දිවේ ගාලා රසක් තියනවාද කියලා බලයි. නෝ ඒ විදිහට ඊළඟට ඇහෙන් පේන වර්ණයෙන් ඒ වර්ණ හැඩ ඊළඟට මේකේ යම්කිසි ශබ්දයක් තියනවාද කියලා. ඒ කියන්නේ මේ තව විදිහට කිව්වොත් අපේ මූලිකම මට්ටම තමයි මේ ආයතන යොදාගෙන යම්කිසි දෙයක් අඳුර ගන්න බැලීම. ඒ අඳුර ගන්න බැලීමේදී මම මේ අර පාලි වචන ටික පැත්තක තියලා අපිට මං හිතන්නේ ඊට වඩා ප්‍රායෝගික වෙනවා මේ සාමාන්‍ය අත්දකින මට්ටමින් විස්තර කරගෙන මේක බලන්න ගියොත් ඊට පස්සේ ඔකට වචන සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ යම් කිසි දෙයක් එහෙම දෙයකට ඊළඟට කවුරු හරි නමක් දැම්මොත් අපි අර ඒ නම මතක තියාගෙන අර මූලික දේවල් ටික ඔකට සම්බන්ධ කරනවා. يعني අපේ අපි අත්දකපු දේවල් ටික වෙන්නේ අන්තිමට අර නාම ධර්ම ටික. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ නාම ධර්ම ටික. ඒතර ඒ ඕක හඳුනගන්න ඔය සම්මතෙන් දාගන්න වචනයක් තමයි අපි ඔය කතා කරන USB එක හරි මොකක් හරි කියලා. ඒ කියන්නේ අපේ මේ මුළු භාෂාවම හැදිලා තියෙන්නේ සම්මත කරගත්තු වචන ගොඩක්. ඒ හින්දා තමයි අපිට අර වෙනින් භාෂාවකින් සම්මත කරගත්තු වචන ටික අපි දන්නේ නැත්නම් අපි ඒ ලැන්ග්වේජ් එක දන්නේ නැත්නම් ඒ කියන දේවල් අපිට කිසිම අදහසක් එන්නේ නැහැ. ඒක තව ශබ්ද මාත්‍රයක් විතරයි. ඒකට ඒකෙන් සම්මතයක් හදාගෙන දාගෙන නැත්නම් ඒකෙන් අපිට අදහසක් එන්නේ නැහැ. ඒ එතනම බලන්න අපි මේ සම්මතයක් දාගෙන නොතිබුණා නම් අපිට ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. කියන්නේ සීන් මාත්‍රයක් විතරයි. එතනින් එහාට ලෝකයට ආයි දේවල් සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ සම්මතයට අහු වෙන්නේ කොහොමද කියන එක බැලුවොත් මේ ආයතන වලින් ඒකේ මූලික දෙයක් තමයි දැන් මම ඇස ගැන කතා කළේ. ඉතින් කන ගැන කතා කළොත් ඒ ශබ්ද මාත්‍රය කියන එක කනෙන් අත්දකින්න පුළුවන් දෙයක් මිසක් වෙන කිසිම ආයතනකින් ඒකට අදාළ දෙයක් අත්දැකීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඇස කියන එක ගත්තොත් දැකීමේ ඇසෙන් දකින මාත්‍රය මිසක් ඇසෙන් දකින දෙය වෙනත් ආයතනකින් හඳුනාගැනීමේ ශක්තියකුත් නැහැ ඇත්ත ඇති හැටි බැලුවොත්. හැබැයි අපේ සාමාන්‍ය මනසට ඔකොහොම නෙමෙයි. අපි ඇහෙන් දකින දේ අල්ලන්නත් පුළුවන් කියලා තමයි හිතන්නේ. ළඟ තියෙන මේසයක් පුටුවක් ගත්තොත් ඇහෙන් දකිනවා විතරක් නෙමෙයි, ඔක අපිට අල්ලලා බලන්නත් පුළුවන්. ඔකේ ගඳක් සුවඳක් බලන්න පුළුවන්, රසක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන ස්වභාවයේ තමයි බාර අරන් තියෙන්නේ. ඒ උනාට ඇහි ක්‍රියාකාරීත්වය නුවණින් විමසනකොට පේනවා ඇහැට හැකියාව තියෙන්නේ අර වතුරේ වැටෙන ඡායා මාත්‍රයක් දකින්නවා වගේ වැඩක්. ඒ කියන්නේ අපි ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වතුරේ වැටිලා තියෙනවා නම් ඇසට පුළුවන්කම තියෙන්නේ ওই ඡායා මාත්‍රය දකින්න. එතකොට මේ ඇහෙන් දකින ඡායාව කවදාවත් අල්ලන්න හැකියාවක් නැහැ. දැන් වතුරේ වැටෙන ඡායාව නම් ඇල්ලුවත් වතුර අහුවෙනවා මිසක් අර ගහ හරි ගොඩනැගිල්ල හරි ඇල්ලීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඒකේ අපි හිතමු රසක් බැලීමේ හැකියාවක් නැහැ. ගඳක් සුවඳක් බැලීමේ හැකියාවක් නැහැ. ඒකේ ශබ්දයක් ඇසීමේ හැකියාවක් නැහැ. ඒ පෙනීම මාත්‍රයක් විතරයි. පෙනීම මාත්‍රය කියන එක වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒක වෙන කිසිම ආයතනයකට අහු වෙන්නේ නැහැ. එහෙම අහු වුණා නම් අපිට ආයතන හයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තව විදිහට කිව්වොත් ඇහෙන් කරන වැඩේ කණිනුත් කරන්න පුළුවන් වුණා නම් අපිට ඇහැකුයි කනකුයි දෙකක් අවශ්‍ය නැහැ. ඒ දෙක විශේෂිත වූ, ඒ කියන්නේ ඇහෙන් කරන ක්‍රියාව කණෙන් කරන්න බෑ කියන ධර්මතාවෙත් අඳුර ගන්නවා. අපි මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන් දකින දේ අනිත් ආයතන වලිනුත් සමහර ඒවායින් අත්දකින්න පුළුවන් කියලා. අපිට සද්දයක් ඇහුණ ගමන්ම අපි ඒ පැත්ත හැරිලා බලන ස්වභාවයක් තියෙනවා. එතනින්ම තේරුම් ගන්න අර ඒ මුලාවට අහු වෙලා කියලා. ඒ කියන්නේ අපි කණෙන් කරපු ක්‍රියාව ඇහෙන්නුත් කරලා ඒක තහවුරු කර ගැනීමක් තියෙනවා. ඒ තහවුරු කර ගන්නවායි කියන්නේ හිතෙන් හදපු නිමිත්තට තව තව පෝෂණය කරනවා. ඒ කියන්නේ ඒවා තමයි මේ ආශ්‍රව විදිහට ඉතුරු වෙන්නේ ඊළඟට. ඒවම තමයි අපි ওই හිතෙන් ඉන්න ගමන් හතක් කරගන්නේ. දැන් ඔයගොල්ලෝ මේ මොහොතේ ගෙදර නෙවෙයි නම් ඉන්නේ ගෙදර මතක් කරගන්න. නැත්තම් ගෙදර නම් ඉන්නේ දැන් ඔෆිස් එක මතක් කළොත් එහෙම හොඳට දැන් තියෙනවා වගේ පේනවා. බෑ අපි හොඳටම දන්නවා මෙතන මේ හිතේනීමක් නෙවෙයි, මේක හිතෙන් මවල දෙන මේ සටහනක් දකින මාත්‍රයක්. ඒකට අර ඉතුරු කරගත්තු සටහනක් දකින ස්වභාවය. දැන් ඒක තනිකර නාම ධර්මයකින් ඔය පටන් ගන්න. නාම ධර්ම ගොඩක්. මොකද මෙතන රූපයක් නැහෙනේ. ඒ වුණාට අර නාම ධර්ම රූපයකට සම්බන්ධ කරලා තමයි අපි ඉවර කරන්නේ. එතන ඒ මෙතන අපි ඔෆිස් එක මතක් කරාට අපි හිතන්නේ එළියේ තියෙන ඔෆිස් එකක් ගැන. එතකොට ඒ අපි අත්දකින්නේ නාම ධර්මේ වුණාට අපි ඒකට ගැට ගහලා තියෙනවා බාහිර රූපයක්. එකයි මං කිව්වේ ඉස්සෙල්ලා අර නාම ධර්ම වලින් පටන් අරන් රූපකින් ඉවර වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට අනිත් අතට දැන් මේ වෙලාවේ මොකක් හරි පෙනිලා ඒකට අදාළ නාම ධර්ම ටික සම්බන්ධ කරලා ඒ විදිහට එන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙන් ඉස්සලා රූපයක් දැකලා රූපයෙන් පටන් අරන් ඒකට අදාළ නාම ධර්ම ටික ඔකට එකතු කරනවා. දැන් අපි එහෙන් මොකක් හරි දැක්කොත් මොනවා හරි ඒකම අඹගෙඩියක් කියලා හිතන්. දැන් අඹගෙඩියක් කියලා මේ වචනේ ඇහුණත් ඇති. ඉතින් රූපය හිතට මැවෙන්න. ඒ මැවෙනකොට දැන් ඇහුනේ ශබ්දයක් විතරයි මේ මොහොතේ. මම අඹගෙඩියක් කියන එක ඒ වුණාට හිතට පේන සටහන එහෙම දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම බාහිරේ තියෙන රූපයක් වෙලා තමයි අපි බාරගන්නේ. ඒ කියන්නේ අඹගෙඩියේ මේ වගේ පාටක් තියෙනවා, මේ වගේ සුවඳක් තියෙනවා, මේ වගේ රසක් තියෙනවා, ඔය ඔක්කොම නිකන් ස්පර්ශ කළොත් මේ විදිහට දැනෙන්නේ. ඔය ටික ඔක්කොම දාලා තමයි අපි මේක ඔකට තමයි අර දෙයක් කරනවා කියන්නේ. දැන් අර ඒ අද්දකීම් මාත්‍රෙන් එහාට දෙයක් කරලා. දෙයක් කරාම ආයතනකින් නෙමෙයි. ආයතන කීපයකින් හරි හයෙන්ම හරි අද්දකීමේ හැකියාවක් ඇති දෙයක් බවට පත් කරනවා. ඒක තමයි ඒක තව ටිකක් එහාට ගියොත් පස්ස සමුදේ වෙන්නේ. ඒ කියන්නේ තව ආයතනයක් හටගන්න හැකියාව ඔය සකස් කරන්නේ. දැන් මූලිකව මේ අපි එක ආයතනයක් ගත්ත දැන් ඇහෙන්නම් දර්ශන මාත්‍රයක් විතරයි, වතුරේ ඇති වෙන ඡායා මාත්‍රයක් විතරයි. හැබැයි අපි ඒක ඡායා මාත්‍රයක් කියන එක දන්නේ නැතුව මේ දකින්නේ එළියේ තියෙන දෙයක් කියපු ගමන්. දැන් වතුරට වෙන බල්ලට වෙන්නේ ඒකනේ. දැන් ඌ දකින්නේ වතුරේ ඇති වුණ ඡායා මාත්‍රය. ඒක ඇති වුණ හැටි ගැන අවබෝධයක් ඌට නැහැ. ඌ හිතනවා මේ බාහිරයේ තියෙන දෙයක්. දෙයක් කියපු ගමන් දැන් දැකීම විතරක් නෙමෙයි. ඌට ඕනනම් මේ ගිහින් හපා කන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් කරන. ඔය දෙයක් කියන එක තමයි ලෝකෙට අහුවීමම. එතකොට තව ආයතන හදන්න හේතු සකස් කිරීමක් තව විදිහට. ඒකයි ඒක පස්ස සමුදයක් කියන්නේ. දැන් මූලික මට්ටම පස්සයක් වුණාට අපේ මේ අවිද්‍යාවයි මුලාවයි හින්දා අපි ඒකම මේක දෙයක් බවට පත් කරලා පස්ස සමුදයකුත් සකස් කරනවා. ඒක තමයි දිගින් දිගට යන්නේ ඊළඟට. එතකොට ඒ අභ්‍යන්තර බාහිර, කියන්නේ අභ්‍යන්තර නාම ධර්ම වලට බාහිර තියෙන රූප ස්වභාවයක් සම්බන්ධ කිරීමේ පුරුද්දක් අපිට මේ සංසාරේ දිගින් දිගට ඇවිල්ලා තියෙනවා. ඒ පුරුද්දින් තමයි අපි ලෝකෙට අහුවෙන්නේ, ඊළඟට ලෝකෙට අයිති ධර්මතාවලට යටත් වෙන්නේ. මේ සාමයි මේ ඉපදි මෙරි මෙරි යන්න හේතුවක් සකස් වෙන්නේ. එතකොට ඔය දැන් මේ අර නම් දෙක කොහොම හිතත් අධික කියන පටිග සම්පස්සව මේ ටිකක් තේරුම් ගන්න යදාගත්තු වචන දෙකක් නිසා ඒකට ඔතන තේරුම් ගන්න ඕන. අපි ඇහෙන් රූපයක් දැකලා වෙන මුලාව මොකද්ද? මේක හරිනම් අපි ඇහෙන් දැක්කොත් ආයේ කවදා හරි ඔකත් දකිනවා නම් ඇහෙන් විතරමනේ අත්දකින්න පුළුවන් වෙන්න ඕන. අපිට කවදාවත් ඔක වෙනත් ආයතනකින් අත්දකින්න බැරි වෙන්න ඕනනේ. මොකද ඇහෙන් කරපු ක්‍රියාව වෙන කණෙන් කරන්න බැයි නම්, ඇහෙන් කරන ක්‍රියාව නාසයෙන් කරන්න බැයි නම්, ඇහෙන් කරන ක්‍රියාව දිවෙන් කරන්න බැයි නම්, ඇයි අපි විශ්වාස කරන්නේ ඇහෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා? ඒ කියන්නේ කාය ආයතනෙන් කරන්න පුළුවන් කියලා. ඒකට එතනත් තේරුම් ගන්න ඕනේ මේ මුලාවකට අහු වෙලාමයි. ඒ කියන්නේ අපි එක විඥානකින් දැනගන්න යම් කිසි දේ තවත් විඥානකින් දැනගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒක දෘෂ්ටිගත වීමක්. ඒක මුලාව. ඉතින් අර බුදුරජාණන් වහන්සේ අර සාති භික්ෂුවට දේශනා කරනවා මේ එක මේ මේ අර මෙරිලා උපදිනකොට ජීවිතෙන් ජීවිතයකට යන විඥානයක් තියා ආයතනකින් ආයතනයට යන විඥානයක් ගැනවත් මං දේශනා කරන්නේ නැහැයි කියලා. හැබැයි අපිට තියෙන්නේ එහෙන් දකින දේ විඥානය එතන නිරුද්ධ කරන්නේ. අපි තව ආයතනකින් අත්දකින්න ඒකෙන් යම්කිසි දෙයක් ඉතුරු කරගන්නවා. ඒ කියන්නේ හේතු සකස් කරනවා. ඔන්න ඔය වගේ සිද්ධියකට අහු වෙනවා. ඒ නිසා තමයි ඔය අපි තණ්හා කළා නම් තණ්හා කරන්නේ මේ හිතේ තියෙන අදහස් වලට නෙමෙයි, බාහිරේ තියෙන යම්කිසි දෙයකට. බාහිර දේවල් වලටමයි කෙලෙස් තියෙන්නේ. ඒකට මේ දේවල් මේ මනසෙන් හදපු චේතනා ගොඩක් කියන පැත්තක් අපිට දකින්න ශක්තියක් නැහැ. මේක ධර්මයක් අහලා දැකීමෙන්ම ගන්න ඕන අවබෝධකින් පුරුදු පුහුණු කරන්නම ඕන එකක් වෙනවා. මිතන් තව ටිකක් පැහැදිලි වුණාද, තව ටිකක් අවුල් වුණාද මන් දන්නේ නැහැ. ඔය වගේ ධර්මතාවයක් තමයි මේකේ දකින්න තියෙන්නේ. නා හරි.
ඔව් අපි දැන් මේ වගේ දෙයක් හිතුවොත් දැන් ප්‍රායෝගිකව අපි shopping යනවනේ. shopping ගිහිල්ලා අපි හිතමු අපි කෙසල් ගේනවා. කෙසල් ගේ කෙසල් ගෙඩිය අපි දැකලා කන්න පුළුවන් කම අපි දන්නවා ඒක. ඒක ආහාරයකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නිසා අපි ඒක ගෙදර ගේනවා කන්න. එතකොට අපි එතෙන්දී දකින්න විදිහ වැරද්ද මොකද්ද? එහෙම නැත්නම් කොහොම කොයි විදිහටද ඒක බලන්න ඕනේ කියලා කතා කරොත් කොහොම කොයි විදිහටද අපිට කතා කරන්න පුළුවන් මේ කොග්ගල්ගේ මාතන?
ඔව් මෙතන මම විශේෂයෙන් කතා කරන්නේ දැන් මේ ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි කියන එක. ඒ කියන්නේ ලෝකෙට අහු නොවන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ලෝකේ ඉක්මවා යන දැක්ම. ඒකට ලෝකෙට අයිති දැක්ම කියන්නේ අපි ආයතන විශ්වාස කරලම දකින්න දැක්මක්. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ආයතන විශ්වාස කරන්න එපා. දැන් ආයතනේ කියන්නේ අපි එහෙනම් චක්කු විඥානය කියන දේ තමයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒතොර ඒ චක්කු විඥාණයෙන් චක්කු විඥාණයට කරන්න පුළුවන් දේ මොකද්ද? එයා කියන්න හදන දේ මොකද්ද කියන දෙක අපි වෙන් කරගන්න ඕන. දැන් චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපයක්. ඇහි ශක්තිය අනුව සකස් කරලා දෙන ප්‍රසාද රූපයක් දකින්න විතරමයි. මේ කරුණ හොඳටම තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඇහැට කවදාවත් බෑ බාහිරේ තියෙන නියම ස්වභාවය දකින්න. දැන් උදාහරණයක් විදිහට අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් අපිට පේන්නේ රතු පාට බාහිරයක් විතරමයි. මොකද ඒ විඥාණයට පේන්නේ ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපය. නිල් පාට කණ්ණාඩියකින් බැලුවොත් අපිට හිතෙන්නේ බාහිරේ නිල් පාටයි කියලා. දැන් ඒ වගේ තේරුම් ගන්න අපිට ලැබිලා තියෙන ඇහි ශක්තිය අනුව හදලා දෙන ප්‍රසාද රූපයක්මයි මේ විඤ්ඤාණයට දකින්න පුළුවන්. අපිට තමයි මං කියේ අර බිත්තර කටුව ඇතුළට එන ප්‍රොජෙක්ෂන් එකක් දැකීමේ හැකියාව විතරමයි මේ විඤ්ඤාණයට තියෙන්නේ. ආයතනයක් නිසා හටගන්න විඤ්ඤාණයට. එතනින් එහාට බාහිරය ගැන හිතන දේවල් ඔක්කොම මනසේ සකස් වෙන චේතනා ගොඩක් විතරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන එළිය නෙමෙයි. මේ ශරීරය තුල පඹයක් පමණ ශරීරය තුල. ශරීරය තුල කියනකොට අදහස් වෙනවා ආයතන හය තුල කියලා. නේද? ආයතන හයෙන් තමයි අපි ශරීරයේ සීමාව දීලා තියෙන්නේ. එතකොට ඒ ආයතන හයෙන් ශරීරය තුලට අරන් දෙන ස්වභාවයක් තමයි ප්‍රසාද රූප. හය කියන්නේ. ඒකට මේ ප්‍රසාද රූප දැනගැනීමේ හැකියාවක් තමයි විඥානේ ඇත්තපත්ති. ඒ වුණාට විඥානේ අපිව මුලා කරනව නෑ ඔය එළියේ තියෙන දෙයක් දැනගත්තා. දැන් කෙසෙල් ගෙඩිය කියන්නේ බාහිරේ තියෙන දෙයක්. හැබැයි අපි ඇහෙන් දැකලා දැනගෙන තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු ඡායාවක්. ඒ කියන්නේ අර වතුර ඇති වුණ ඡායාවක් දැක්කා කියන මට්ටම. ඉතින් මෙතෙන්දී ප්‍රශ්නයක් එනවා දැන් බාහිර ලෝකේ ජීවත් වෙන්න බෑ නේද ඔහොම වුණත් කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේක අර ලෝකෝත්තර දැක්ම කියන එක ටිකක් ගැඹුරු දෙයක්. ඒකට මේ ලෝකෝත්තර දැක්ම තේරුම් ගන්න හොඳට අර ඊට කලින් රූපය ගැන මෙනෙහි කිරීමේ කොටසකුත් තියෙනවා. කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියන කොටසකුත් තියෙනවා. දැන් ඔය සතර සතිපට්ඨානයේ කායानुපස්සනාවේදී එන්නේ එහෙමයි. ඒ කියන්නේ අපි දැන් ඇත්ත తත්වයේ යථාභූත తත්වයේ මෙහෙම වුණාට අපි හැමතිස්සෙම බාහිර රූපයක් තියෙනවා කියලා පිළිගන්න මට්ටමකයි ඉන්නේ. ඒකට මේ පිළිගන්න මට්ටම කඩාගන්න පූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට තමයි මේ කය ගැන කියනකොට රූප ටික සම්බන්ධයි. මොකද අජ්ජත්තක් බලන්න ඕන බහිද්දක් බලන්න ඕන. ඒකට ඒ බලන්නේ රූප ගැන. ඒ බැලීම තුලින් අපේ තියෙන අර මූලික කෙලස් ටික කඩනවා. දැන් එහෙම මනසකට තමයි මේ අර ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගැනීම හැකියාව තියෙන්නේ. එතකොට මේ කතා කරන මට්ටමයි අපි සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මට්ටමින් හිතන එකයි පොඩ්ඩක් ටෙලිවිෂන් සහගත වෙන්න පුළුවන්. දැන් එක පැත්තකින් අහන්න පුළුවන් ඔය කියන්නේ එහෙනම් බාහිරේ මුකුත්ම නැද්ද? එහෙම කතාවකුත් නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ මුකුත්ම නැහැ කියන එකත් දෘෂ්ටියක්, මොනවා හරි තියෙනවා කියන එකත් දෘෂ්ටියක්. මෙතන තේරුම් ගන්න ඕන අපි මොනවා හරි තියෙනවා කියනවා නම් කියන්නේ ඒක ඇත්ත ඇති හැටියට අත්දකලා නෙමෙයි. මේ ඇහැ කියන ආයතනය අපිට සකස් කරලා දීපු අර මේ යම් කිසි චිත්‍රයක් දිහා බලලා අපි ඒකට අදාළ රූපයක් මේ උපකල්පනය කරලා එළියේ තියෙනවා කියලා. මොන වගේ ධර්මතාව තේරුම් ගන්නවා. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් දැනගන්නේ මෙන්න මේ හේතුන් යෙදিলা. ආයතනේ වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. එහෙම කියන ධර්මතාවයක් තියෙන. එතෙන්දි තමයි අර පටිච්ච සමුප්පාදේ එන්නේ. ඒකෙදී එනවා මේක ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ, නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. මොකද ඔක දැන් අපිට ලෝකෙට අයිති මට්ටමින් ওই දෙකම තර්ක කරන්න පුළුවන්. මේ දේ එළියේ තියෙනවා. ඒ නිසා තමයි අපි මේක සල්ලි දීලා අරගෙන අරන් යන්නේ ගෙදර. ඒක ලෝකෙට අයිති දැක්මේදී ඒවා පිළි අරන්. ඒ හින්දා තමයි අපිට ඒවට ඇලීමක් හරි ගැටීමක් හරි එන්නේ. ඒ නිසා ඔය ලෝකෙට අයිති සැප දුක් විඳින්න තියෙන්නේ. ඒ ලෝකෙට අයිති ධර්මතා. හැබැයි මේ ලෝකෝත්තර දැක්මට යාමේදී ඊට වඩා ටිකක් ගැඹුරුයි මේක. එතන අර ඒ කියන්නේ නියම ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය විදර්ශනාවට යද්දී අවබෝධයක් එන්න ඕන, මූලික අවබෝධයක්. මේ බාහිර ලෝකයක් නෙවෙයි මේක. මේ බඹයක් පමණ වූ ශරීරය තුල සකස් වෙන ලෝකයක්. ඒ සකස් වෙන චේතනාවලින්. අන්න ඔය වගේ අදහසක් තමයි ඒක අර බුදුදහමේ මූලික හරය අරගෙන බුදුරජාණන් වහන්සේ මේක සර්වඥතා ඥාණයෙන් දැකලමයි මේක දේශනා කළේ කියන මට්ටමෙන්. ඒ කියන්නේ අපි දැනට දන්න මට්ටම හරි වුණා නම් මේ අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි රහත් වෙලා ඉන්නත් පුළුවන්. දැන් එහෙම නොවනවා නම් තේරුම් ගන්න ඕනේ මේ ආර්යයන් වහන්සේ ලෝකේ දකින විදිහ එක විදිහක්. මේ සාමාන්‍ය ලෝකෙට අයිති දැක්ම තවත් විදිහක් කියලා. ඕක මේ බොහොම ලස්සනට කියනවා අපි අර කලින් මං හිතන්නේ කතා කළා ද්වේතානුපස්සනා සූත්‍ර කියලා කොටස තුත් ඔය දෙපැත්තට බෙදෙන කොටස. ඒ ද්වේතානුපස්සනා සූත්‍රවල එන මේ විශේෂ මේ සංගහනක් තියෙනවා. සාමාන්‍ය කෙනා ලෝකෙ දකින හැටි ඊළඟට සේක පුද්ගලයා ලෝකෙ දකින හැටි, බුදුරජාණන් වහන්සේ ලෝකෙ දකින හැටි, ඊළඟට මේ රහතන් වහන්සේ. ඒවයි ලොකු වෙනසක් තියෙනවා කියලා මම මේ පාඩේ මට හොයාගන්න පුළුවන් නම් මම පස්සේ වෙලාවක ඒක ඉදිරිපත් කරන්න. මම හිතන්නේ කලින් සාකච්ඡාවක අපි ඒක සඳහන් කළා. ඒකට මේ ලෝකෝත්තර දැක්මයි ලෝකෙට අයිති දැක්මයි කියන එක බොහොම පරිස්සමින් මේ වෙන් කරගන්න ඕන දෙකක් කියන එකත් තේරුම් ගන්න ඕන. මම මේ උත්සාහ කරන්නේ ලෝකෝත්තර දැක්ම කියන්නේ ඒ කියන්නේ ලෝකයේ ඉක්මවා යන දැක්ම. අපි ආයතනවලට අහු වුණ දැක්ම ඉක්මවා යන්නේ, ආයතන ඉක්මවා යන දැක්ම කියන්නේ මොකද්ද කියන එක ගැන දල අදහසක් ගන්න. එතන තමයි ඔය අර මේ පස්ස නිරෝධයක් ගැට අඩු ගානේ හිතා ගන්නත් පුළුවන් මේ. හොඳයි, තෙරුවන් සරණයි. තමයි හරි.
ඔගලමත් මේ පොඩි කෙටි පිළිතුරක් මේකට බලාපොරොත්තු වෙනවා. මොකද අද උදේ ඕස්ට්‍රේලියාවෙන් කරපු සාකච්ඡාවේදී අවසාන වශයෙන් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. මම හිතන්නේ මේකෙදී අපි අද කතා කරන සූත්‍ර දේශනාවෙත් පංච උපාදානස්කන්ධය රැස්වීම හා ක්ෂයවීම ගැන අපි කතා කරේ. මේ රැස්වීමෙන් අපි සංසාර වටේට නැවතත් වැටෙනවා කියන එකත් පංච උපාදානස්කන්ධයේ ක්ෂයවීම මගින් නිර්වාණය වෙත අපි ළඟා වෙනවා කියන එක තමයි අපි කෙටියෙන් කතා කරේ. ඒතර අද උදේ ඕස්ට්‍රේලියාව කරපු සාකච්ඡාවේදී යම්කිසි මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කරා. පංචස්කන්ධය මොකද්ද පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා. එතකොට අපි දැන් මෙච්චර ගැඹුරු දේවල් සාකච්ඡා කරගෙන මම හිතන්නේ ඒකට පොඩ්ඩක් කෙටි පිළිතුරක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඔබවහන්සේ ඔබතුමා කිව්ව මේ රහතන් වහන්සේලා ගන්න විදි වෙනස් කියලා. එතකොට මෙතන මම අහලා තියෙන විදිහට පංචස්කන්ධය තියෙන්නේ රහතන් වහන්සේලාට පංච උපාදානස්කන්ධය තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒකෙන්ද ඒකෙන් පොඩි පැහැදිලිමක් කරන්න ඔකලේ මහත්තයා ඊපස් අපි කල්යන මිත්‍රණිය මො තිරුවන් සරණයි.
ඔව් එතන මේ ටිකක් ඒක මම කෙටියෙන් පිළිතුරක් දෙන්න කැමති නෑ. එකක් තේරුම් ගන්න ඕන දැන් රහතන් වහන්සේ පංචස්කන්ධයේ ඇත්ත ඇති හැටියට දකිනවා. එතකොට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එකෙත් ඇත්ත ඇති හැටි දකිනවා. පෘථග්ජන සාමාන්‍ය කෙනාට ඔක ඇත්ත ඇති හැටි දකින්න බෑ. ඒතර පංච උපාදානස්කන්ධය කියන එක ඇත්ත ඇති හැටි නොදකින කම හින්දම ඒ ගැන වැරදි දෘෂ්ටියකට යනවා සාමාන්‍ය කෙනා. අතන ඒ කියන්නේ අපි සූත්‍රවලට සම්බන්ධ කළොත් පංච උපාදානස්කන්ධයට කියන්නේ සක්කාය කියලා. ඒ ගැන ඇති වෙන වැරදි දෘෂ්ටියයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ඒතර මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති හැටි නොදැකීම නිසාම හටගන්න දෘෂ්ටියකට අහුවීමයි මේ සක්කාය දිට්ඨියට අහුවීම. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති හැටි දැක්කොත් මෙහෙම උපාදානයක් හටගන්නේ මෙන්න මේ හේතු යෙදුන නිසා කියන එක දැක්කොත් එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මේ ඔය පංචස්කන්ධය තියනවාද පංච උපාදානස්කන්ධය තියනවාද කියන එක ඉතින් ඒ වයින් අදහස් කරන දේ අරගෙනයි අපිට කතා කරන්න වෙන්නේ. මොකද ඔකේ එක එක මට්ටමේදී දෙන පිළිතුරු ටිකක් තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ කියන එක මං නෙන් කියන්නම්. ගැඹුරු සූත්‍රවල තියෙනවා අපි දැන් හිතන්නේ දැන් රූපස්කන්ධය කියන එක ඔය සතර මහා ධාතුවෙන් ඇදිලා පටවිය ආපෝ තේජෝ වායු නිසා තියෙන එකක් කියලා. ඒ වුණාට ඔකේ මේ තව එකේ කෙලවරට ගිය කොටසක් තමයි රහතන් වහන්සේ පටවියේ පටවිය කියලාත් මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ කියන්නේ පටවිය ආපෝ තේජෝ වායු නොපිහිටන ස්වභාවයක් තියෙනවා. අර එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට දෙන උත්තරයකදී ඔක තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති වෙන්නේ නැත්නම් නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ප්‍රශ්නය අහගෙන අර ඒක කතාව අහලා ඇති මහා බ්‍රහ්මයා ළඟට යනකන් අහලා මහා බ්‍රහ්මයාත් කියනවා ඔක මන් දන්නේ නැහැ මේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට ඒකට දෙන පිළිතුර තමයි මේක ඔය ප්‍රශ්නෙම වැරදි. පඨවියාපෝ තේජෝය නිරුද්ධ වෙන්නේ නෙමෙයි ඒවා නොපිහිටන්නේ කොහෙද කියන එක. ඒවා නොපිහිටන්නේ එතන උත්තරේ දෙන තැන අපි ඔය කතා කරපු එකට සම්බන්ධයි. නාම රූප ගැට ගැහෙන්නේ නැති තැන. ඒ නාම රූප දෙක සම්බන්ධ කරන තාක්කල් තමයි පඨවියාපෝ තේජෝය පිහිටන ඒ දෘෂ්ටිගත වීමකට යන්නේ. ඒවයි ඇත්ත ඇති ඇති දැකීම තුල ඒ පටවියේ පටවිය කියලාවත් ගන්න ස්වභාවයක් හටගන්නේ නැහැ. මොකද අපි පටවිය කියලා දැනගත්තත් ඒක තව ටිකක් ගැඹුරින් බලනකොට පෙයි ඒක දැනගෙන තියෙන්නේ මේ හිතම නේද? පටවි ස්වභාවයක්. ඒතර ඒක ඇත්තටම බාහිරේ තියෙන ස්වභාවයක්ද? මනසට නුන මනසෙන්ම ගත්තු දෙයක්ද? අනේ ඔය වගේ ඒක මට්ටම් තියෙනවා. ඒ අපි මූලික මට්ටමේදී රූප ගැන විස්තර කරද්දී පටවිය ආපෝ තේජෝ වායු කියලා දෙයක් තියෙනවා. ඒවෙන් හැදිලා තියෙනවා. එහෙම අරන් ඒ මං කිවි අර පූර්ව ප්‍රතිපදාවේදී ඒ මට්ටමේදී ගන්න. ඔක ලෝකෝත්තර ලෝකේ ඉක්මමා යන දැක්මේදී ඒව පිහිටන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. මොකද නිවන කියන මට්ටමේදී මේ ලෝකෙට ඇවිත් ඉරහඳ තාරකා ඔය ගස් ගල් මේ දෙස්පුතු ඉන්න කට්ටිය අම්මා තාත්තා අමුදරුවු දුවල පුතාලා ඔය කිසිම දෙයක් පිළිහිටන් නැති ස්වභාවයකුත් තියෙනවා. ඒ ඒ මේ මට්ටම ඉතින් මේ ඒවා ටිකක් අර ගැඹුරු කරුණු මේ එහෙම දෙයක්ත් තියෙනවා කියලා අදහස විතරක් අපි දැනට ඔළුවේ තියාගමු. ඒකට මේ ආයතන වල පිළිගන්න මට්ටමේදී පේන මට්ටමකුත් තියෙනවා. ආයතන ඉක්මවා යන මට්ටමේදී ඊට වඩා වෙනස් තත්වයක් කියන අදහස තමයි මේ මගේ තියෙන්නේ.
ඔව් අපිට පුළුවන් තවත් කයන් මිත්‍රින්ට එකතු වෙන්න. ක්‍රිෂාන්ත මහත්මිය, ජෝතිපාල මහත්මයා, වෙන මහත්මිය ප්‍රශ්න තියෙනවා නම් කියන්න.
මට පුළා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපි මහා සලායතන සූත්‍රයේ දේශනා කරන ආකාරයට ඇති ඇසේ ඇති සැටිය දන්නවනම් දකින්නවනම් කියන්නේ දැන් අපි බාහිරෙන් යම් කිසි කෙනෙක් දැකලා මේ පුද්ගලයෙක් කියලා ගන්නෙ නෑ. මේ ආපෝ තේජෝ වායෝ පටවිලින් හැදිලා කන බොන ආහාරයෙන් පෝෂණය වෙච්ච කෙනෙක් මේ මගේ මනසමයි මම දකින්නේ කියන එකයි තමයි අපි අතීතය දන්නවා දකින්නවායි කියන්නේ. දැන් මේ වගේ දැන් එතකොට මම මගේ අම්මා දැක්කොත් මට දැන් මේ අනේ මගේ මේ මනෝමය හදාගත්ත අම්මා කෙනෙක් නේ, අම්මා කියලා කෙනෙක් නැහැ කියලා මට හිතන්න විදියක් නැහැ. මොකද අම්මා වයෝ වෘද්ධයි, අම්මට බේත් ටික දෙන්න ඕනේ. අනික එක පැත්තකින් දසවත්තුක සම්මාදිට්ඨිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දෙමෝපියන්ට මේ උපස්ථාන කිරීම ගැන. ඉතින් මේක උදාහරණයක් හිතේට අපිට ගන්න පුළුවන් වෙනවා. අර ගටිකාරතුමාට නිවන ප්‍රමාද කළා. දැන් මෙතනදී අර මට තේරුණ විදිහට මේ ලෝකෝත්තර දැක්ම දැන් මෙතනදී කොයි විදිහකට ඔබතුමා මේක පැහැදිලි කරලා දෙන්නේ?
ඒකට කෙටි පිළිතුරක් තමයි මම දුන්නේ. අර නිවනේදී ඕවා එකක්වත් යෙදෙන්නේ නැහැ කියන එක පැහැදිලිව විස්තර කරපු සූත්‍ර තියෙන අර අම්මා තාත්තා අඹදරුවෝ යාන වාහන ඉරහඳ තාරකා පවා පිහිටන් නැති ස්වභාවයක්. ඒක ටිකක් ගැඹුරුයි. මොකද ඒක සලායතන ඉක්මවා යන මට්ටම. දැන් අම්මා කියන රූපය දැක්කේ මුලින්ම ඇහෙන් දැකපු රූපයක්. ඒක ඊළඟට මනුස්ස රූපයක් කියලා ගත්තා. ඒක ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරගත්තා. ඒක ඊළඟට එක එක්කෙනාගේ මට්ටම් අනුව ඒ කෙනෙකුට අම්මා වෙන්න පුළුවන්, කෙනෙකුට මේ දුව වෙන්න පුළුවන්. ඒ එක එක්කෙනා ඒක බාර ගන්න විදිහ අනුව වෙනස් වෙනවා. එතන මූලික මට්ටම ගන්නෙ දැන් මේකත් ඇහෙන් දැකලා දැනගත්තු රූප ස්වභාවයක් නේද? එතකොට ඇහෙන් දැකලා දැනගත්තු දෙයක් නම් අර ඇහි කියන ආයතනයේ ස්වභාවය. දැන් මේ රූපය දැනගත්තේ කොහොමද? දැනගෙන තියෙන්නේ හිත. හිතේ ඇති වුණ චේතනා ගොඩකින් හදපු දේවල් ගොඩක් තමයි ඊළඟට යන්නේ. එතකොට ඇහැ මුල් කරගෙන ඇහි ඇත්තෙහි නොදැකීම නිසා ඇහත් පිළි අරගෙන ඇහැට සාපේක්ෂව තියෙන බාහිර රූපයක් පිළි අරගෙන එතනින් එහාට ගිය කොටසක් තමයි ඔය කතා කරන මට්ටම. ඉතින් ඒ කතා කරන මට්ටම ඇත්තටම ඒක අවශ්‍යයි. ඒක තමයි අපේ පූර්ව ප්‍රතිපදාවේදී අපි ඒ රූප අරගෙන බෙද බෙදා බලන්නේ. උදාහරණයක් විදිහට දැන් මනුෂ්‍ය රූපය තමන්ගේ රූපේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ රූපේ වෙන්න පුළුවන්. අපිට දෙතිස් කුණුප විදිහට කඩලා බලන්න පුළුවන්. ඒ කඩලා බැලීමේදී ඔතන ඔය කියන මනුස්ස සංඥාව තියනවාද නැත්තම් මේ කොටස් ගොඩක එකතුවක්ද? ඔක ත්‍රවමට්ටමකින් කඩලා බැලීම තමයි ඔතන තියෙන්නේ. සතර මහා ධාතුව නේද? ඔතන මෙහෙම ඝන සංඥාවක් ගන්න පුළුවන්ද? ඒ තව බැලීමක්. හැබැයි ඔය දෙකේදීම අපි බාහිර රූපයක් තියනවා. ඒක අත්දකින්න මේ පැත්තේ ඇහැ කියන ධර්මතාවයක් තියෙනවා කියන මට්ටමේ ඉඳන් කරන දෙයක්. දැන් ඔක අපි මේ ඔබතුමා කලින් සාකච්ඡාවක් ඇහුවත් එයි අර මං බල්ලගේ උපමාව අරගෙන කියනවා. දැන් බල්ලාට අර එළියේ ඉන්න බල්ලා ගැන ඇලීම් ගැටීම් නැති කරගන්න ඔය කියන කරුණු බලන්න පුළුවන්. ඔය බල්ලා කෙස්ලොම්මිය දස්සන්නස්නහර ඉවෙන් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය බල්ලා අනිත්‍යයි. ඔය කරන ඒ භාවනා ඒවයි ප්‍රයෝජනයක් තියෙනවා. ඒවා ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි. මොකද ඒක උදව් වෙනවා අපිට තියෙන අර මූලික නීවරණ ධර්ම යටපත් කරගන්න. ඒකට නීවරණ ධර්ම යටපත් වුණ මනසකටමයි ඊළඟට යථාභූත ඥාණය එන්නේ. ඒක අර සමාධි භාවනා සූත්‍රයේදී එහෙම කියනවා. දැන් අපි නීවරණ ගොඩෙන් ආවරණය වෙලාමයි මේව බාරගන්නේ. ඒ කියන්නේ ඇත්තටිහෙටි දකීමේ ශක්තිය අපේ මනසට නැහැ මූලික මට්ටමේදී. එතකොට අර ලෝකෙට අයිති මට්ටමේ කෙලෙස් දුරු කරගන්න ඒ කරන ප්‍රතිපදාව ඒක තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. ඒතර ඒ පූර්ව ප්‍රතිපදාව ඒ නිසා තමයි මම කියේ අර රූපය ගැන පිරිසිඳ දකින්න ගොඩාක් මේ කරන්න දේවල් තියෙනවා. ඒවා නැතුව මේක අර එතනින් එහාට ගිය දැක්මක් මත ඒ පූර්ව ප්‍රතිපදාව වඩපු කෙනෙකුටමයි වඩපු කියන එක ඒක කාලේ නෙමෙයි මං කියන්නේ අවබෝධෙත් එක්කමයි අපිට එතනින් එහා ලෝකෝත්තර දැක්මක් ගැන කතා කරන්න වෙන්නේ. එතකොට අර දැන් ලෝකෝත්තර දැක්ම කතා කරද්දී අපි මූලිකව ආයතනයකට රැවටීමක් නිසාම නේද බාහිර රූපයක් ගැන කතා කරන්නේ කියන මට්ටමට එන්න ඕන. ඒ කියන්නේ මේ ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපයක් දිහාම නේද මේ විඥාණය දැක්කේ. නැතුව ඔක බාහිරේ පවතින ස්වභාවයක් නෙමෙයි. ඉතින් අපි බාහිරේ පිළිගන්න මට්ටමක ඉද්දී අපිට ඔය වගේ ගැටලු ඇති වෙනවා. ඒක තමයි මං කිව්වේ ඒක අර දීර්ඝව ඒ මට්ටමින් කතා කරන්න අවශ්‍ය දෙයක්. මම මෙතන එතනින් එහාට අර ලෝකෝත්තර දැක්ම කියන එක ගැන අදහසක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. දරුවන් සරමයි.
බොහොමකින් මහත්මයා මට තව කුඩා ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේ මහතලයන් සූත්‍රය හා සම්බන්ධයි. දැන් අපි දුක පිරිසිඳ දැකිය යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි, මඟ වැඩිය යුතුයි කියන දහමක් මේ අපේ බුදුදහම. දැන් මේ අනුව මම අහලා තියෙනවා මේ දුක පිරිසිඳ දැක්කොත් යම් කෙනෙක් 100%ක්ම ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සමුදය ප්‍රහාණය කරනවා, ඒ සමුදය ප්‍රහාණය කරපු මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම නිරෝධය සාක්ෂාත් කරනවා, මේ නිරෝධය සාක්ෂාත් කරපු පුද්ගලයා අනිවාර්යයෙන්ම මඟ වඩනවා කියලා. දැන් මම අහන්නේ මේ ආකාර මේ අනුව මේ මහා සලායතන සූත්‍රයේ දැන් යම් කිසි කෙනෙක් ඇසේ ඇතිසටි යථාභූත තත්ත්වය දැක්කනම් දැනගත්තනම් ඔහු ඒ ලබාගත් විද්‍යාවේ ආලෝකයේ ප්‍රමාණවත් වෙනවද, එහෙම නැත්නම් අනිකුත් ආයතනත් වෙන වෙනම වැඩි යුතුයිද?
ඔව්, ඒ කියපු කතාව හරියටම හරි. යම් කෙනෙක් දුක පිරිසිඳව දැක්කොත් ඉතුරු සත්‍ය හතරත් අවබෝධ කරනවා. එතනේ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය. ඒ වගේම සමුදය පිරිසිඳ දැක්කනම් දුකත් අවබෝධ කරනවා, නිරෝධයයි මාර්ගයයි තුනම. ඒ විදිහේ සම්බන්ධතාවයක් තියෙන ඔය හතරෙන් මොකක් හරියට දැක්කත් හතරම අවබෝධ කරනවා. ඒක පැහැදිලිව කියපු ඒ සූත්‍රයක් තියෙනවා. ඒ ඔබතුමාගේ අදහස හරි. දැන් මෙතන අහන්නේ මේ එතන සලායතන සූත්‍රයේ මේ ඥානම්පස්සං යථාභූතං කියද්දි ඔය අවබෝධය කියන්නේ රහතන් වහන්සේගේ මට්ටමද ඉන්නේ කියන එක. ඒක නෙවෙයි මෙතන. මේ මාර්ගේ පටන් ගන්න අවශ්‍ය මාර්ගාංග වැඩෙන්න අවශ්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය දේ මෙතන තියෙනවා. එතකොට ඒ අදාළව ඒක තමයි මම කියන්නේ අර සාස්ව හෝති සම්මා දිට්ඨි කියලා. ඒ විදිහට ඉන්න කෙනාගේ එතකොට තමයි ආදීනවානුපස්සී විහෙරති කතාව යෙදෙන්නේ. එහෙම කෙනාගේ ඔන්න මාර්ගය වැඩෙනවා. එතකොට ඒකේ ඵල එක එක අවස්ථාවේදී මාර්ගයේ වැඩිම අනුව ලැබෙන දෙයක්. නැතුව මෙතන මෙතන අදහස් කරන්නේ මේ ඥානම්පස්සං යථා භූතං කියනකොට ඒ රහතන් වහන්සේගේ මට්ටමම ආවා කියලා. එහෙම නැත්නම් ඔය චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කළා කියන එක නෙමෙයි. හැබැයි සකයකින් තොරව මෙන්න මේකයි මේ හතර කියන සත්‍ය ඥානය ඇති කරගැනීමේ හැකියාව. තෙරුවන් සරණයි.
බොහොම පිං තෙරුවන් සරණයි.
ඔව් අපිට තව විනාඩි කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මම හිතන්නේ ශලිකා මහත්මියගේ මයික් එක ඔන් වුණා. ඔබතුමේ මූත් කියන්න තියෙනවද? හොඳයි. එහෙමනම් අපි කාල වෙලා
ඉවරලා කියන්න තමයි මම ප්‍රවිමත්න මට පොඩි ප්‍රශ්නයක් අහන්න මේ ස්පර්ශය ගැනම. දැන් මෙතන දැන් මේ ස්පර්ශය ගැන සඳහන් කරනකොට මේක රූපේ කියලා මෙතන සඳහන් කරන්නේ රූප බාහිර රූපේ නෙවෙයි. එහෙමනම් රූප සංඥාව මේ සිත තුළ ඇතුළු රූප සංඥාව නේද ඇහි ස්පර්ශයට මූලික වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න තිරුවන් සරණයි.
ඔව් ඒක හරියටම හරි. ඔය දැක්මට ගන්න තමයි මට මේ අවශ්‍ය. කියන්නේ අපි මූලිකව විශ්වාස කරන්නේ මේ ඇහැ රූපේ කිව්වහම බාහිර රූපයක් කියලා. මේ බාහිර රූපයක් නෙමෙයි මේ ආයතනයේ හැකියාව මත ආයතනයම සකස් කරලා දෙන ප්‍රසාද රූප මට්ටමක්. ඒක ඡායා මට්ටමක් නැත්නම් සටහන් මාත්‍රයක් විතරයි. ඔය සටහන් මාත්‍රේ
අර පඨවි ආපෝ තේජෝ ආය නැත්නම් සතර මහා ධාතු නැත්නම් අර අපි හිතන් ඉන්න ඔය ෆිසිකල් රූප කියන කතාව නෑ. මේක මේ පෙනීම මාත්‍ර විඥානෙට අරමුණු වෙන යම් කිසි මට්ටමක් විතරයි. එතකොට ඇහෙනුත් ඒ වගේ කනෙනුත් ඒ වගේ. ඒ කියන්නේ ශබ්දය කියන්නේ බාහිර ශබ්දයක් මේ විඥානේ දැනගන්නව නෙමෙයි. කනේ හැකියාව මත මේ පුරාණ කර්මයන් නිසා සකස් කරගත්තු කනේ හැකියාව මත ඒ සෝත විඥාණයට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයක් හදලා දෙනවා. ඒක තමයි ඒ ප්‍රසාද රූප මට්ටම. ඒ මට්ටම ඇතිවීමමයි ඔය කනක් ඇතිවීම කියන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය ආයතන මට්ටම කියන්නේ. අන්න ඒ මට්ටමක් එතකොට ඕක දැනගෙන තියෙන්නේ හිතෙන්මයි. ඒක තමයි මං කියේ අර බිත්තර කටුව ඇතුලේ ඉඳගෙනයි මේ වැඩේ කරන්නේ. අපිට බාහිරයක් ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අපේ මේ සංසාරය ආපු පුරුදු හින්දා ලෝකෙට අහුවෙලා තියෙන දැක්මමයි. ඕක කඩා ගන්න තමයි අර පූර්ව ප්‍රතිපදාවල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ධර්මය විමසනකොට තමයි තේින්නේ ඇයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය බාහිරෙන් හොයලා හරියන්නේ මේක තමන් තුලින්ම දකින්න ඕන දෙයක් කියන ධර්මතාව මොකද්ද කියලා අදහසක් එන්නේ. එදාට තමයි නියම ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන විදර්ශනාව පටන් ගන්න ඇත්තටම. ඒකයි මං කිව්වේ ඔතන තමයි සම්මා දිට්ඨිය ඇති වෙන දැන. එතකොට මේ මෙච්චර කල් අපි බාහිරෙන් ඕක හොයන්න ගියාට බාහිර දේවල් වල අනිත්‍ය බලන්න ගියාට බාහිර දේවල් වල හැදිලා තියෙන හැටි දෙතිස් කුණප වලින් බලන්න ගියාට නැත්නම් බාහිර දේවල් වල සතර මහා ධාතු මට්ටම බලන්න ගියාට තාම ලෝකෙට අහුවෙලා. ඒක මේ අර ලෞකික සම්මා දිට්ඨියක් මිසක් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකෙ ඉක්මවා යන දැක්මක මුල පිරීමක්වත් නෙවෙයි. ඒකට අවශ්‍ය පූර්ව ප්‍රතිපදාවක් වැඩෙනවා. ඒ හින්දා ඒක නරක කියනවා නෙමෙයි. ඒක කුසලයක්. කුසලය කියන එක ඒ කියන්නේ අකුසලයටපත් කිරීමක් පමණයි. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගයේ උපදවා ගන්න උදව් වෙන මට්ටමක් විතරයි එතන තියෙන්නේ. ඒකට අර පුණ්‍ය භාගිය කියලා සඳහන් වෙනවා. එතකොට ඒ තේරුම් ගන්න අවශ්‍ය එක මට්ටමක් තමයි ආයතන වලින් සකස් කරලා දෙන දෙයක් මේ සිත තුලින් ඇති කරගන්න සංඥා මට්ටමක්මයි යෝග. يعني සිතුවිලි මාත්‍රයක්මයි චේතනා ගොඩක්මයි කියන මට්ටම. එතනින් අර බාහිර ලෝකෙන් මිදෙන දැක්මක් ඇති කරගන්න පුළුවන්. දැන් ඕක දැනගත්ත පලියටම බාහිර ලෝකෙන් මිදෙන්නේ නැහැ. ඒ ඊළඟට ඒක අර වඩන්න තියෙන මාර්ගයේ ප්‍රතිපදාව තියෙනවා. ඒ ඊට පස්සේ වඩන සතර සතිපට්ඨානෙත් තියෙනවා. රූපය ඉක්මවා යන ඒක වඩන්න මේ සම්මා දිට්ඨිය ඇතුළම වඩන්න ඕන. හරි, පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. අද ධර්ම දේශනාව හරීම ගැඹුරුයි. ගොඩක්ම ඉතින් මං කල්පනා කරේ අපි ප්‍රායෝගිකව මේක දැන් අර අම්මා ගැන වටිනාකම දැන් එහෙම කිව්වා. එතකොට අපි ඒකෙදි ඒ තුලින් ඒකත් අපිව සසරට බැඳගන්න තමයි අම්මා කියන දරුවෝ කියන හැම දෙයම නිර්මාණය වෙලා තියෙන්නේ අපිව සසරට බැඳලා තියන්න. ඉතින් ඒ බව අපි අවබෝධ කරගෙන මේ අපේ නාම රූප කියන දෙක අපි දැන් ධර්මය අනුව ඉගෙනගෙන තියෙනවා. ඒ නාම රූප දෙකට දැන් ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට අම්මා හෝ දරුවා හෝ ඉඩකඩම් හෝ ගෙවල් දොරල් හෝ කියලා ගන්නෙ නැතුව ඒවා ඒක නාම රූප විදිහටම සලකලා බලල ඉවර වෙලා නමුත් අපි මිනිස්සෙක් කොයි විදිහට ඉපදුනාම අපි අපෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකම් ටික තියෙනවා. අන්නේ යුතුකම් ටික පැහැර හරින් නැතුව කරන ගමන් නාම රූප වලට වටිනාකමක් නොදී සංසාරෙන් ගැලවෙන්න උත්සාහ කරනවා නම් තමයි හොඳ කියලා මට හිතෙනවා. මොකද ධර්මයේ විදිහට කෙටි කර කර වචනෙන් වචනක තේරුම් අරගෙන එහෙම කරන්න ගියොත් අපි තව තවත් විශාල පැටලැවිල්ලක පැටලෙනවා. ඒ මොකද ඒ තරම් මේ ධර්මස්කන්ධය බොහෝම සියුම් තේරුම් ගන්න තරම් මේ ඉන්න තත්ත්වයනුව තේරුම් ගන්න හරීම අමාරුයි. ඉතින් ඒක හන්දිවරලා මේ දැන් මේ අපි දැන්ට මේ ධර්මදේශනා තුල සාකච්ඡා වෙච්ච ඒ කියන්නේ මේ නාම රූප වලට වටිනාකම් දෙන්න යන්නේ නැතුව එකින් එකට මේවා දිහා උපේක්ෂාවෙන් බලලිවර වෙලා මේ තුලින් ගැලවෙන්න උත්සාහ කරන එක තමයි හොඳම දේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔබ හැමෝටම තෙරුවන් සරණයි.
පෙරවන් සරණයි. ඇත්තරම මේ ධර්මයේ එක එක ආකාරවලින් බලන්න අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙනවා. එකක් තමයි සලායතන විදිහට ආයතන විදිහට බලන්න, පටිච්ච සමුප්පාද විදිහට බලන්න, එතකොට ධාතු වශයෙන් බලන්න කියලා ඒ ආකාරයෙන් විවිධ ආකාරයෙන් බලන්න කියලා කියනවා. අර කිංසුකෝපම සූත්‍රයේ ඒ පිළිබඳව තව විස්තර කරලා කියනවා. එක එක අය එක එක විදිහට දකින්නේ කියලා. ඉතින් අපි මම හිතන්නේ ඔතන මම මතු කරගන්න හදන්නේ මේ සලායතනයේ කියන එක පිළිබඳව නිවල් අවබෝධයක් ගන්න කොහොමද? ඒ තුලින් අපි සම්මා දිට්ඨියකට නැත්නම් අපි ප්‍රතිපදාවක් අදාහරණ කොහොමද කියන එකයි මෙතන සාකච්ඡා කරන්නේ. මේ අදහස් දක්වර බොහොම සිං ප්‍රශාන්ත මහත්මිය. ඉතින් මම හිතනවා අද හොඳ සාකච්ඡාවක් ගොඩක් අයගේ දායකත්වය ලැබුණා අපිට අද සාකච්ඡාවට. ඒ වගේම පොඩි කාරණයක් මතක් කරන්න ඕනේ, අපි මේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් දැන් ඉදිරියේ දිනනවා. ඇත්තම දැන් මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නැත්නම් මෙල්බර්න් නුවර වෙලාව රෑ 11යි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියට කරන ධර්ම සාකච්ඡා ඉරිදා දවසේ කරන සාකච්ඡා තව පැයක් කලින් කරන්න මේකවලා පැයක් කලින් කරන්න අදහසක් තියෙනවා. අපි ඒක දැනුම් දෙන්නම් මේ අපේ මේ ගෲප් එකට අපි වෙනම දැනුම් දෙන්නම්. අපි මේ හැම සතියෙම ඒවනා පොඩි නෝට් එකක් මේ ධර්ම සාකච්ඡාව පිළිබඳව අපි ඒකෙම දැනුම් දෙන්නම්. ලබන සතියේ මතක තියාගන්න අපි බොහෝ විට පැයකට කලිනුයි සම්බන්ධ වෙන්නේ. අද සම්බන්ධ වෙන වෙලාවට පැයකට කලිනුයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒ වගේම අපි දන්නවා ගොග්ගල්ගේ මහත්මයා පසුගිය සති කීපය තුළ ඉතාමත්ම අසාධ්‍ය රෝගයකට ගොදුරු වෙලා හිටියා. තෙරුවන් බෙලෙන් ඒ වගේම එතුමාගේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් අපිට අද වාසනාව ලැබුණා එතුමා සමග එකතු වෙලා මේ සාකච්ඡාවක් කරන්න. ඉතින් අපි සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා ගොග්ගල්ගේ මහත්මයා මේ විදිහට නැවතත් අපිට මේ ධර්මය බෙදා හදා ගන්න ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා. ඒ වගේම අපි දන්නවා අපි ඒ ප්‍රාර්ථනාවම කරනවා ලලිත් දරුවත් මහත්මයාටත් ඔබතුමාටත් මේ කරන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් නිදුක් නිරෝගී ස්වභාවයේ අත්වේවා, සීල දෙදුක් වලින් අත් මිදීමට සිද්ධ වේවා. එහෙමත් නැත්නම් මේ පිනම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසේ අපි සාකච්ඡාව මෙසේ නිමා කරමු. සහභාගී වූ හැමෝටම බොහොම පිං. නොයෙක් ආකාරයෙන් අපිට ධර්ම ඥානය ලබාගත්තට ඒ වගේම ධර්ම කරුණු මතු කර දීමට ඔබගේ සහය ලබා දුන්නාට. කුසල මහත්මයා හොඳයි. එහෙමනම් අද සාකච්ඡාව නිමාවට පත් කරමු. හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
දීගායේ දවසක්.